දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අද නිසන්වණය සෙනසුරාදා දවස අපි ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙන්නේ මේ ධර්ම සාකච්ඡාවදී අපි යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කර ගන්නවා ඊට පස්සේ දවසේ සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා මේ දිනවල දීඝනිකායේන සංගීති සූත්‍රෙන් ඉතින් අද කාලයකට පස්සේ උත්තරානන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඉන්නවා මේ පොත කියවීමෙන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න එහෙනම් අදට නියමිත මං මට මතක විදිහට කතිකාවත ඉවර කරා නේද? ඉවරයි ඊට පස්සේ දිනචරියාව තියෙන්නේ. එහෙනම් යෝගාශ්‍රමීය දිනචරියාව කියවීමෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරමු කියලා මම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමහිරි නිවන් සපතින් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල්දාන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවිකේ හිලා තැම්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිණි පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත්පිළිවෙතෙහි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සෝදක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලියුමට පෙර අවදිවෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙන මේ ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණා කල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙයෙහිදී ශාන්තදාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණ ආකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන්වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතර පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරුමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතකු විය යුතු. බැහැර පිරිසුදුව නිතර රැක ගනිමින් දස ධම්ම සුත, ආකංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත්ත සම්පන්නයකු වීමට උත්සාහගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය වන හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණි යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබ යුතුයකමය. යෝගාවචර දිනචරියාව නිමි.
ඔව්, ඉතින් අපි මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව ඊළඟට දවසේ මාතෘකාව සපයා ගන්න තියෙන්නේ සංගීත සූත්‍රයෙන්. ඉතින් ඒ අදර නියමිත කොටස ඉදිරිපත් කිරීමෙන් ඒ මාතෘකාව සපයා දෙන්න කියලා ඉතින් නැවතත් මම උත්තරාන්ද සායනාසට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රයේ 440 වෙනි පිටුවෙන් තමයි සායනාස පටන් ගන්න තියෙන්නේ. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අට ධම්මා සම්මදක්ඛහතා තත් සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යතහින්දං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ අට්ට. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද අට්ට ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගවැ ගැයිය යුතු, විවද නොකළ යුතු, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම අට දෙනෙක්ද යත් අට දානවත් වූනි? ආසජ්ජ දානං දේති, භයා දානං දේති, අදාසි මේති දානං දේති, දස්සති මේති දානං දේති, සාහු දානන්ති දානං දේති, අහං පචාමි, ඉමේ න පචන්ති, න නාරහාමි පචන්තෝ අපචන්තානං න දාන
ඉමං මේ දානං නැ කියනකො ආයි
ආයිත් මුලින් ඉඳන් කියන්න.
අහං පචාමි, එතන ඉඳන් කියන්න.
අහං පචාමි, ඉමේ න පචන්ති, නාරහාමි පචන්තෝ අපචන්තානං න දාතුන්ති දානං දේති. ඉමං මේ දානං
ඉදං ඉදන්නේ
ඉමං මේ දානං දදතෝ කල්යාණෝ කිතිසද්දෝ අබ්බු ගච්ච තීති දානං දේති. චිත්තාලංකාර චිත්ත
පරික්කාරත්තං
දානං දේති.
ඔව්, ආයි කියමු බලන්න. අතම
ආසජ්ජ දානං දේති, භයා දානං දේති, අදාසි මේති දානං දේති, දස්සති මේති දානං දේති, සාහු දදන්ති දානං දේති. අහං පචාමි ඉමේ න පචන්ති. නාරහාමි පචන්තෝ අපචන්තානං න දාතුන්
දානං අපචන්තානං
අපචන්තානං න දාතුන්ති දානං දේති. ඉමං මේ දානං දදතෝ කල්යානෝ කීති සද්දෝ අබ්බුග්ගච්ච තීති දානං දේති. චිත්ත ලංකා චිත්තාලංකාර චිත්ත පරිකාරත්තං දානං දේති. දාන වස්තු 8ක පැමිණි අමුත්තාට වහා දන් දෙයි. බිය හේතු කොටගෙන දන් දෙයි. මට මේ තෙමේ දුන්නේ යයි දන් දෙයි. මට දෙන්නේ යයි දන් දෙයි. දීම මැනවයි සලකා දන් දෙයි. මම පිසමි මොහු නොපිසත්. මම පිසන්නෙම් නොපිසන්නන්නට දන් නොදෙන්නට නොසුදුස්සෙමෙයි දන් දෙයි. මේ දන් දෙන මා පිළිබඳ යහපත් කීර්ති ශබ්දයක් උස්වැ නැගේ යැයි දන් දෙයි. සමත විදර්ශනා සිතට සැරසිල්ලක් කොට සමත විදර්ශනා සිතට පියවර පිණිස දන් දෙයි. සමත විදර්ශනා සිතට පිරිවර පිණිස දන් දෙයි.
හරි. එතකොට මේ ඔක්තන අද කතා කරන්න තියෙන දානය ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් එතකොට කවුද මේ මජ්ක්‍ධිම නිකායේ 3 පොතක් තරම් ගන්න? දාන වස්තු ගැන මේක කියන්නේ දාන වස්තු දීමට කරුණු 8ක් තියෙනවා කියලා. ඒතර පළවෙනි එක පෙන්නනවා මේ ආසජ්ජ දානං දේති. එතකොට ඒකෙන් කියවෙනවා මේ පැමිණි අමුත්තාට වහා දන් දෙයි. එතකොට මේ කඹුරුහරි මිනිසෙක් එනවා. යාට ආයේ විශේෂයෙන් කල්පනා කරන්න යන්නේ නැහැ. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කුලේ මොකද්ද? මිනිස්යාට ඉල්ලගෙන නම් ආවේ ටක් ගාලා දෙනවා. ඉතින් ආයේ ලොකුට හිතන්න යන්නේ නැහැ. මෙයාට දීලා මෙයා ආරව කරයිද මේවා කරයිද. ඉතින් ගාක් දේවල් හිතන්න ගියාම ඉතින් ඇත්තටම දානයක් දෙන්නත් හරි අමාරුයි. නමුත් ඉතින් තමන් තුළ දාන චේතනාව තියෙනවා. කවුරු හරි ප්‍රතිග්‍රාහකෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයා ඉල්ලත් ඉන්නවා. ඉල්ලනවා දෙනවා. ඊට පස්සේ භය දානං දේති. දැන් එතන වෙන්නේ බය නිසා. මාක් හරි එක පැත්තකින් ගන්න පුළුවන් මේ ද මෙයා මම දුන්නේ නැත්තම් මට හානියක් කරાવી මගේ කීර්තිය නැති වේවි. මම මෙතෙක් කාලයක් දීලා උපයගත් කීර්ති නාමයක් තියෙනවා. ඒකට හානියක් වේවි කියලා ඒ විදිහට මේ නිකම් බය මූලික වෙලා දානයක් දීමක් ගැන ඊළඟ කතා කරනවා. එහෙමත් මේ මිනිස්සු දෙනවා නේද? ඇවිල්ලා නිකන් පොඩ්ඩක් මේ ඉල්ලන විදිහෙන් නිකන් Tamanට නිකන් අපහසුතාවයක් ඇති වෙනවා. මේ මනුස්සයව දීලා දාලා ඉක්මනට යවා ගන්න එක හොඳයි නිකන් භයානකයි කියලා. එහෙම මේ දක්ෂිනාය බංග සූත්‍රය බලන්න. මේ කියලා මේ දාන දෙනවා. ඊළඟට තව එකක් එනවා. අදාසි මේති දානන් දෙති. මට දුන්න අය මට මීට කලින් යමක් දීලා තියෙනවා. ඉතින් එතකොට අර ප්‍රතිඋපකාරයක් වශයෙන් කතඤ්ඤෝ කතවේදී තා ගුණයක් තියෙනවානේ. අපිට යම්සි උපකාරයක් කරාම මේ පිළිබඳව අපිට මතකයක් තියෙනවා, කලගුණ සැලකීමක් තියෙනවා. ඉතින් අර අපිට උපකාර කරපු කෙනා මේ වෙලාවේදී ඇවිල්ලා තියෙනවා, යා ටිකක් අසරණ වෙලා. ඒ නිසා අර මටත් මෙයා උදව් කරලා තියෙනවා කියලා ඒ දන් දෙන චේතනාවක් එහෙම ඉදිරිපත් කරගෙන දානයක් දෙනවා. ඊළඟට එනවා දස්සති මේති දානං දේති. මට අනාගතයේදී ලැබේවි කියලා අර්ථයක්. ඒතර කර්මයේ කර්මඵලය අදාහගෙන අනාගතයේදී මම දන් දුන්නහම මේ ප්‍රතිඵල ලැබේවි කියලා ඒ අර්ථයෙන් එතකොට දානයක් දෙනවා. ඊළඟට සාහු දානන්ති දානන්දේ. දන් දීම සුදුසුයි. දන් දීම හොඳ දෙයක්, යහපත් දෙයක් කියන එක සලකාගෙන දන් දෙනවා. ඊළඟට කියනවා අහම් පචාමි ඉමේ න පචන්ති. න අරහාමි පචන්තෝ අපචන්තානං දානං න දාදුන්ති දානන් දේති. එතකොට මම ඇවිල්ලා දානේ නැත්නම් මම ඇවිල්ලා කෑම උයන ප්‍රකාශ කරන කෙනෙක්. දැන් හිතන්න අපි භික්ෂුන් වහන්සේ නමක් ඔන්න මේ පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් එතකොට ගෙදරකට වැඩියාම ඉතින් ගෙදර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් නේද? මේ සායන වහන්සේ මේ සාමාන්‍ය ධාන්‍ය පරිහරණය කරන කෙනෙක් නෙමෙයි. මේ උයාගෙන කන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සතු වතු පිටි මේ මොනවාද අපි හිතමු මේ වගා කරපු දේවල් කෙත් වතු මොකක්වත් නැහැ. අපි දෙන මේ ගිහියෝ දෙන දෙයින් තමයි යැපෙන්නේ. ඉතින් අපි දුන්නේ නැත්නම් ඒ සායනහන්සේ නිර්ආහාරවයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඒ මම ඇවිල්ලා හැවනේ මම මේ වතු පිටි තියෙනවා, මට දාන දාහන්‍ය තියෙනවා, කුඹුරක් හේනක් තියෙනවා. ඉතින් ඒ නිසා මා සතුව මේ සියලු දේ භෝග සම්පත්තිය තියෙනවා. මම ඉතින් දිනපතාම මේ ආහාර පිසනවා. මුන්නහන්සේට පිසු ආහාර නැහැ. ඒ නිසා මම මේ පිසු ආහාරයක් දෙනවා කියලා මම ඒකට සුදුසි මම ඒකට ගැළපෙනවා මුන්නහන්සේට මම අනුග්‍රහ කළ යුතුයි කියන ඒ අදහසින් දානයක් දෙනවා. ඊළඟට එනවා ඉදම්මේ දානං දදතු කල්යාණෝ කිතිසද්දෝ අබ්බුග්ගච්චීති ගච්ඡතිති දානං දේති. තෙතෙන්දී තමන්ගේ මේ මොකද්ද කීර්තිය සලකාගෙන කැතම් කෙනෙක් ඉන්නා නේද දානපතියෙක් කියලා. දැන් එයා රටේ ප්‍රසිද්ධයි, එහෙමත් නැත්නම් ඒකට කැමති. ඉතින් දානය දීම නිසා එයා යම්කිසි සමාජයේ තැනක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අනිත් අය කෙරෙහි අනිත් අය එයා ගැන ලොකු ප්‍රසාදයක් තියෙනවා. මොකද එයා අනිත් අයට මසුරුකම් කරන්න නැතුව තමා සන්තක දේ දෙනවා පරිහරණය කරන්න. ඉතින් ඒත් එක බෙදා හදා ගන්නවා. ඒ නිසා අනිත් අය අතර එයාගේ ලොකු ප්‍රසාදයක් තියෙනවා නේද. ඉතින් ඒකට කැමැත්ත ඇති වෙලා ඒ ගැන සතුටු වෙලා ඉතින් එයා ඒ තමන් ගැන ප්‍රසාදය ඇති වෙන තවදුරටත් උපයගත් ප්‍රසාදයේ කීර්ති නාමය තව දියුණු කරගන්න. ඉතින් මේ දානෙ දුන්නාම තවදුරටත් මේක සිද්ධ වෙනවා කියලා මේ ඒ අර්ථයෙන් දානයක් දෙනවා. ඊට පස්සේ අන්තිම එක තමයි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන චිත්තාලංකාර චිත්ත පරික්කාරත්තන් දානං දේති. තිතන තියෙන කෙලිම සමත විදර්ශනාවට මේ අනුග්‍රහයක් වශයෙන්. කියන්නේ මේ භාවනා පැත්ත එතන මූලික කරගෙන තියෙන්නේ. එතකොට සමත විදර්ශනා සිතට සැරසිල්ලක් කොට සමත විදර්ශනා සිතට පිරිවර පිණිස දන් දෙයි. ඒක තමයි අත්‍යවම තියක් ගැඹුරු කාරණාව. අනිත් එක නම් අපිට ඉතින් තේරුම් ගන්න පුළුවන් පහසුයි. මේ හිතේන කෙලස් ටික දුරු කරගන්න අපි වඩන සමතයක් විපස්සනාවක් ඒකට අනුග්‍රහයක් පිණිස දානයක් දෙනවා කිව්වහම ඉතින් ඒක පාටම තේරෙන්නෙත් නැහැ. ඉතන ඇත්තටම විමසලා බලන්න වටිනවා. දැන් අපි සමත භාවනාවක් කරද්දී උනත් හිතේ ඇති කරගන්න වෙනවා සෑහෙන අතහැරීමක්. ඒක වාට තේරෙන්නේ නැහැ කෙනෙකුට. හිතන්න අපි සමතයක් දිනු කරගෙන යනවා කියලා, අපි ආනාපාන සතියක් වඩනවා කියලා. ඉතින් අපි ආනාපාන සතියක් වඩනකොට දැන් අපිට නැවත නැවත අරමුණට හිත දාන්න ඕනේ. ඒ අතර හිතට එන විවිධාකාර විචිත්‍ර දේවල්. අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර විචිත්‍ර දේවල් එනවා. දැන් ඒව ඔස්සේ ඒක ඔස්සේ ගියොත් එහෙම මේක පාඩුයි නේද? මේක සම්පූර්ණයෙන්ම බාදයි. ඒතර මෙතන මේ තියෙන්නේ බොහොම සරල දෙයක්. මෙතන තියෙන හුස්ම රැල්ලක්. මෙතන තියෙන පිම්බීමක් ඇකිලීමක්. මෙතන තියෙන්නේ පාදේ ස්පර්ශය. ඉතින් මේක කිසිම රසයක් නැහැ නේද? එතකොට අර මතක් වෙන දේ ඊට වඩා හරිම රසවත් නේද? එතකොට ඒ රසවත් දේ අතහරින්න වෙනවා. ඒක අතහැරලා මේ නීරස දෙයට නැවත හිත ගන්න වෙනවා. ඉතින් එතනත් තියෙන ලොකු දානය දෙන ගතියක් නේද? අතහැරීමක් එතනත් පුරුදු කරන්න. හිත කියනවා හිත කියන්න පුළුවන් මේක අමාරුයි අපහාසී මට ඊට වඩා ප්‍රණීතයි මේ මෙච්චර දේවල් අතීතයේ මේ වෙච්ච සිදුවීම් මතක් කර කර ඉන්න. අනාගතේ කරන්න තියෙන දේ මතක් කර කර ඉන්න එක ඊට මට හරිම ප්‍රණීතයි සතුටි කැමති. ඉතින් අපේ හිතේ ඇති වෙනවා නෑ මේක අතහරින්න ඕනේ. මේක අතහැරලා මම එන්න ඕනේ මේ අරමුණට. මේ අරමුණ තාම හැබැයි නීරසයි. අරමුණෙන් තාම මට ලොකු සම්පත්තිකර තත්වයක් නැහැ. තාම තියෙන්නේ නිකන් නීරස තත්වයක්. හැබැයි මම මෙතනටයි එන්න ඕනේ. අරක අතහරින්න ඕනේ. එතනක් තියෙන අතහැරීමක්. ඊට පස්සේ හිතන්න අපි හොය ඉන්න අතරේ ඔන්න කේන්තියක් යනවා. මතක් වෙන්න පුළුවන් නේ විවිධාකාර වෙච්ච දෙයක් කේන්තියක් මතක් කරන. තොර කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න ඉඩ තියෙනවා. අරයා මට මෙහෙම කරා, මෙයා මට මෙහෙම කරා, යා මට මෙහෙමයි කතා කළේ, මාව යා මෙහෙම නොසලකා හැරියා, මාව තැකුවේ නැහැ, තිමුණාට කියලා හිත කියන්න ගත්තොත් ඒක ඔස්සේ ගියොත් ආයිත් පැටලෙනවා. ආයිත් ව්‍යාපාද නීවරණයට තමයි යන්නේ. ඒ වෙනුවට ආයිත් එන්න පුළුවන් හුස්ම රැල්ලට. ආයිත් අර අපේ අපිට කරපු අවනම්බුව, අපිට කරපු අවතක්සේරුව, අපිට කරපු අපිටම හානිය ඒ ගැන හිතන්න කාලය නාස්ති කරන්නේ නැතුව ඒක අත්හැරලා දාලා ආයෙත් එන්න පුළුවන් ද අපිට මේ සරල අරමුණට. තිතරක් තියෙන අතහැරීමක්. ඊට පස්සේ අපි හිතමු හිතට එනවා නැවත කාම අරමුණක් නේද? එහෙමත් එන්න පුළුවන්නේ. අපි කැමති කෙනෙක්ගේ රූපයක් මතක් වෙනවා, අංගපසංග මතක් වෙනවා. තිතර තියෙනවා හිත අල්ලලා යන ගතියක්, හිතට උද්දාමයට පත් වෙන ගතියක්, හිත කෙලෙස් ඇවිස්සන ගතිය. එයා ඒක ඉන්න කැමති. වෙනකොට හුස්ම රට එනවා කියන එක ලේසි නෑ. ඒතර අර ඒ මතක් වෙන ඒ ප්‍රණීත හිත කැමති සුභාරම්මණය අතල්ලා දාලා නැවතත් මේ සරල ආස්වාසයට එන්න පුළුවන්ද? එතනත් තියෙන සෑහෙන අතහැරීමක්. එතකොට මේ මුළු භාවනාව තුළම එතකොට අපි මේ කෙලෙස් එක්ක යන ගමනේදී නීවරණ වලට අපේ හිතේ ලොකු නැමියාවක් තියෙනවා. නීවරණ වලට ලොකු කැමැත්තක් තියෙනවා. එතකොට කාමච්ඡන්දේ වෙන්න පුළුවන්, ව්‍යාපාදේ වෙන්න පුළුවන්. එතකොට ඒන නැමියාව අතහැරලා දාලා මේ සරල අරමුණට නික්ලේශී අරමුණට එනවා කියන එකේ සෑහෙන දාන පැත්තක් තියෙනවා. අතහැරීම් පැත්තක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් හිතන්න තීන මිද්දයක්. ඉතින් හරි කැමතිනම් දැන් මේ දවස්වල එහෙම තීන මිද්දේ බරටම තියෙනවා. නේද? හොඳටම නිදාගන්න කැමති ඇද්ද මං අහන්න. ඉතින් එතකොට මේ සෑහෙන්න ඉතින් ඇඳේම ඉන්න කැමති. ඉතින් එතකොට පර්යංකට යන්න පොඩ්ඩක් වතක් පිළිවෙතක් කරන්න ආනාපාන සතියක් වඩන්න සක්මනක් කරන්න ඉතින් ටිකක් අමාරුයි වගේ නේද? එතකොට ඉතින් අර නින්දේන ඒ සුවතාවය නින්දෙන් එන ආස්වාදය ඒ සුඛය අතහැරලා දාලා නෑ මං කොහොම හරි මේ වැඩේ කරන්න ඕන කියලා අර ඒ දැනට දැනෙන කම්මැලි සුඛය අතහැරලා දාලා මේ ආයිත් මේ සරල අරමුණකට හිත ගන්නවා කියන එක මේකට නැවත මේ නැගිට්ටෝ ගන්නවා කියන එක කයකට යොමු කරනවා කියන එක දැහැන්න එක අතින් වීරයක් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ඒ දැනට ලැබිලා තියෙන සුවය අත්හැරීමකුත් අවශ්‍යයි නේද? කියන්නේ දැනට තියෙනවනේ අපිට සුවයක් කියන්නේ ලැබෙලා ඉන්න කැමති. තා පොඩ්ඩක් ඔන්න ඉන්නවා කියලා හිතෙනවා. තා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා හිතෙනවා. තාම වහිනවනේ කියලා හිතෙනවා නේද? තාම ගෙඩිය ගැහුවෙත් නැහැ නේ කියලා හිතෙනවා. හැබැයි දැන් ඇහැරිලා ඉන්නේ. ඇහැරලා ඉඳගෙන ඇඳේ ඉඳන් කල්පනා කරනවා. ඇඳේ ඉඳන් කල්පනා කරනවා. තා පොඩ්ඩක් ඔන්න ඉන්නවා. තා පොඩ්ඩක් ඉන්නවා. ඒතර අර ඒක දීලා දාන්න කැමති නැහැ. ඇඳෙන් ලැබෙන ඒ සුවය ඒ දැනෙන මිද්ද සුඛය අතරින් කැමති නැහැ. ඉතින් හිරි ඇර ඇර එතෙන්ටලා ඇනුවක් කර ඇර දොන්නේ තව පොඩ්ඩක් අනිත් පැත්ත ඇරනවා ආයෙත් පෙරව ගන්නවා ආයෙත් තව ටිකක් ඉන්නවා. අර මේ දැනෙන සෝය අතරින් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙතනත් තියෙන අතහැරීමක් තමයි. ඉතින් එතකොට ඔය වගේ අපි ඒ කියන්නේ මේ නීවරණ යටපත් කිරීමේ තියෙන සෑහෙන්න ගැඹුරු කියන්නේ අපිට දැනෙන සෝය අතහැරලා දැනෙන සැපය අතහැරලා අපි හරි කියා ගන්න පැත්ත අතහැරලා මේ සරල අරමුණකට නැවත නැවත හිත ගැනීමක් මෙතන සිද්ධ කරන්න වෙනවා. දැන් ඕකේ ගැඹුරුම අවස්ථාවක් තමයි හිතන්නේ යම් වෙලාවක අපිට පුළුවන්කම ලැබුණ කියලා සෑහෙන්න මේ හිත එකඟ කරගන්න. හිතන්න අපි සෑහෙන්න දැන් ආස්වාද ප්‍රසවාසයේ හිත තියාගෙන ඉන්න පුළුවන්. හුස්ම රටාවේ 100ක් 150ක් 200ක් ඔන්න දැන් තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු පිම්බීම හැකිලුණා නම් ඒකයි වෙන්නත් පුළුවන්. දැන් විශේෂම ආනාපාන සතිය අපි මේ සමතයක් ගැන කතා කරන්නේ. ඒතර ආනාපාන සතිය දැන් ඔහොම යනකොට සමහර විවිධ ආලෝක සංඥා එනවා. නේද? දැන් හිතේ සමාධිය වඩනකොට විදාකාර ආලෝක සංඥා එනවා. හරිම ලස්සනයි. ඉතින් එක එක එළි යනවා. එළි මේ පැත්තට යනවා, එළි මේ පැත්තට එනවා. ඉතින් ලස්සන නියම් බල්බ් දාන්න ගන්නවා. ඉතින් එතකොට ඒකත් හිත ප්‍රිය කරනවානේ. හිත බලන්නේ යකෝ මේ මෙහෙම මෙච්චර කාලයක් මෙහෙම එකක් ආවේ නැහැ. මම මේ හරි අමාරුවෙන් මේ ටික කරගත්තේ. දැන් නම් පුදුමාකාර ප්‍රණීත හරිම ලස්සන ආලෝක එනවා. ඉතින් මේ හුස්ම රැල්ල බලනකොට වඩා ඕක බලන එක හොඳයිනේ. ඉතින් ඕක බලන්න ගියොත් එහෙම ඉතින් ආයෙත් ඒ ආනාපාන සතිය තමයි මේකට තමයි පාඩුවක් සිද්ධ වෙන්නේ. එතකොට මේකයිනේ මේ සමාධි නිමිත්තක් තාම හැදීගෙන එන්නේ මේ. හොඳට හැදිලා නැහැ. ඉතින් හැදීගෙන එන සමාධි නිමිත්ත හරි ප්‍රණීත කරලා ඒකේ නර විචිත්‍රත්වයට රැවටිලා ඒක ඉල්ලගෙන අර ආනාපානය අපි අතහැරියොත් ඒක කරදරයි. ඒක අනිවාර්යෙන් අපිට මේ තව කාලේ නාස්ති වීමක් වෙන්නේ. පුළුවන් ද මට මේ එන විචිත්‍ර ආලෝක සංඥාවත් අතලා දාලා නැවතත් ආනාපානට යන්න. ආනාපානෙත් සෑහෙන සිනිදුයි හැබැයි. සෑහෙන සියුම් මේ වෙනකොට ආනාපානය හරි මේ සියුම් තත්ත්වයක තියෙන තේ. එතකොට අර එන ආලෝක සංඥාව විචිත්‍රයි. ඒක හැබැයි තාම ස්ථාවර වෙච්ච ආලෝක සංඥාවක් නෙමෙයි. හොඳ ආලෝක සංඥාවක් නෙමෙයි. කියන්නේ තාම ගැඹුරු සමාධියකට යන්න පුළුවන් ආලෝක සංඥාවක් නෙමෙයි. හැබැයි මේ එන ආලෝක සංඥාවත් අතහරින්නයි අවශ්‍ය වෙන්නේ. මේක අතහැරලා ආනාපානට ගියොත් ඔන්න ජයග්‍රහණයක් තියෙනවා. එතනත් අතහැරීමක් තියෙන්නේ. එතකොට ඒ ආනාපානයට දැන් නැවත නැවත යනවා. යනකොට තව තව සියුම් වෙනවා. තව තව සියුම් වෙනවා. ආනාපානිය නොදෙනී වගේ යනවා. අන්න එතකොට එන්න පුළුවන් යම් තහවුරු වෙච්ච නිමිත්තක්. මේකත් නිකන් ආලෝක සංඥාවක් වශයෙන් එන්නත් පුළුවන්. නැත්නම් එක එක අයට එක එක විදිහට එනවා. අපි තුනිකන් අර හදප්පෑවෝ වගේ. ඉතින් ඒ එන්න පුළුවන්. ඒ නිමිත්තේ තියෙන හරි සෞම්‍ය ගතියක්. ආනාපානයට සාපේක්ෂව මේ නිමිත්ත නිකන් සෞම්‍යයි. බොහොම නිකන් යම් පමණක උදාසීන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ලකුවට විචිත්‍ර තත්ත්වයක් නැහැ. අර කලින් නම් ආවේ නිකන් බල්පත් වෙනවා වගේ බොහොම විචිත්‍ර කට්ටිය. දැන් ආපෙක්කන එහෙම නැහැ. බොහොම ඉන්නේ කෙනෙක් හැබැයි. යා තහවුරු වෙච්ච කෙනෙක්. ඉතින් සෑහෙන දුරට ඒකේ තහවුරු වෙච්ච ගතියක් ස්ථාර වෙච්ච ගතියක් තියෙනවා. දැන් ඒතර ආනාපානය අතහැරලා යාට යන්න ඕනේ. ඉතින් ඒක මරු වැඩක් තියෙන්නේ ඇත්තටම. තනිකර අතහැරීම් ජාලයක් මෙතන තියෙන්නේ. ඒතර දැන් ආනාපානය අතහරින්න ඕනේ මේකට එන්න. දැන් මම මේ කතා කරන්නේ තනිකර සමත භාවනාවක්. ආනාපානය අපි දෙකට අල්ලන් හිටියොත් දැන් එතෙන්දෙත් බෑ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ ආපු නිමිත්ත කලින් ආපු අය වගේ නෙමෙයි. මෙයාගේ තියෙනවා යම්කිසි තහවුරු වෙච්ච ගතියක්, සෞම්‍ය ගතියක්, දිගට ඉන්න ගතියක්. මං එයා දිහා බැලුවට එයා යන්නේ නැ ඉන්නවා. එතකොට එහෙනම් මං මෙතෙන්දි ආනාපානියත් හරින්න ඕන. ආනාපානියත් හැරලා මේ නිමිත්ත දිහා බලන්න ඕනේ. සමහරවිට හුඟක් කරලා ඉතින් ඕක විශේෂයෙන් බලන්න දෙයක් නැහැ. ආනාපානයේ නිමිත්තයි නිකන් ඒක රේඛීය තත්ත්වයකට එනවා. ඒක රේඛාවෙ පිහිටන්න ගන්නවා. එතකොට ඉතින් මේක හිමීට අතහැරිලා අපිට මේ නිමිත්ත බලන්න පුළුවන්. එතකොට මේ නිමිත්ත බලාගෙන ඕනේ ළඟට ඇත්තටම තව ගැඹුරු සමාධියකට යනවා නම් අර්පණා සමාධියට යනවා යන්න තියෙන්නේ. දැන් එතන තමයි ඊටත් වඩා ශ්‍රේෂ්ඨම අත්හැරීමෙන්නේ. මොකද මෙතෙන්ට මේකට අපි ඇබ්සෝබ් වෙන්න අපි කියන්නේ අර්පණාවට යනවා නම් තනිකර මේකේ ධ්‍යාන මට්ටමට යනවා නම් මුළු ඒ කියන්නේ අපේ නිකාර මම කියන හැඟීමම අතරින් වෙනවා. ඒක ලේසි නෑ. මොකද හුඟක් දෙනේ කරකට ගියාට ටක් ගාලා ආපස්සට එනවා නිකන් බය හිතිලා. මොකද එතන තියෙනවා ඒ ධ්‍යානයකට සමවදිනකොට වුණත් කෙනෙක්ට ඇති වෙනවා නිකන් අමුතු මේ මොකද්ද ආත්ම තෘෂ්ණාවක් නැත්තම් කය පිළිබඳ හැඟීමක් මේ ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් එහෙම මේක ඉන්න බෑ. ඒ නිසා ටක් ගාලා නිකන් අපි හිතන්න අර මේ බිත්තියකට ගහලාපු බෝලයක් ආයි පොලාපයින්නේ. ඒ වගේ අරකට ගියා ආපහු අනිත් පැත්තට ආවා. මොකද ඉන්න තේරෙන්නේ නැහැ තමන්ව අතාරින්න බෑ. ඒ තරමට අර ආත්ම දෘෂ්ටිය වැඩි, තමන් පිළිබඳ හැඟීම වැඩි. ඒතකොට අර තමන්ව පුදුමාකාර ගැඹුරු අතහැරීමක් සිද්ධ වෙනවා. මේකට සම්පූර්ණයෙන්ම දෙහන් ගත වෙන්න නම් ඇබ්සෝප්ෂන් පත්තර යන්න නම් අපි කියන ඔය අර්පණා මට්ටමට යන්න නම් ඊට වඩා තද බල මට්ටමේ අතහැරීමක් අවශ්‍යයි. තියෝගාවචර හැබැයි නැවත නැවත කරද්දී ඒක කරගන්න පුළුවන්. ඉතින් මුලදී අමාරුයි. මුලදී අතහැරියොත් මදි අපිට. ඒතකොට අතහැරියොත් මදි නිසා මේකට යන්න බෑ. අපි ඒක දිහා ඉතින් එකපාරට යන්නෙත් නෑ. ඉතින් හිතේ සෑහෙන ඒක දිහා හොඳට බලන් ඉඳලා ආස්වාස ප්‍රස්වාසය අතහැරලා ඒක දිහා නිකන් හුදු බලන් සිටීමක් විතරයි තියෙන්නේ. ඒතන නිමිත දිහා හොඳට සෞම්‍ය බලාගෙන ඉන්නවා, සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා, සතුටුදායකව බලාගෙන ඉන්නවා. ඉතින් යම් අවස්ථාවක හොඳට ඉන්ද්‍රිය ධර්මයන් සමබර වෙලා තියෙන ලාවක යසට ගිලෙන්න පුළුවන්. ඉතින් ඒක ගිලෙන්නේ නැහැ අපේ ආත්ම දෘෂ්ටි වැඩනම්. නිකන් ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය තදටම තියෙනවා නම් ඇතුළට යන්නේ නැහැ. අපි නිකන් පොලාපයිනවා. ගියත් ආපස්සට එනවා, බය වෙලා චකිතයක් ඇති වෙලා ආපස්සට එනවා. ඒ නිසා ඔය මට්ටම ඇත්තම කතා කරන්න පුළුවන් ඔය සමතේ පැත්තෙන් අපි තුල ඒ ගොඩ නැගෙන අතහැරීම් පැත්ත. ඒතර ඒ අතහැරීමට අපිට ඕන නම් මේ සාමාන්‍ය දානය පැත්තෙනුත් යම් රුකුලක් ලබා ගන්න පුළුවන්. ඒකයි මේ චිත්තාලංකාරයක් කියලා කියන්නේ මේ සමත භාවනාවට, සමත විදර්ශනාවට චිත්තාලංකාරයක් විදිහට අපිට ඕනනම් අපි ගාව තියනවා නම් මේ බරපතල විදිහට මම ඇලිච්ච දෙයක්, මගේ කියාගත්ත දෙයක්, ඒක අත්හැරලා දාන්න පුළුවන්. මේ සමාධියේදී නෙමෙයි, භාවනාවේදී නෙමෙයි, ඊට මෙහා අපි දාන චේතනාවක් ඇති කරලා මම මේ මමත්වේ පොඩ්ඩක් දුර වෙන විදිහට, මගේ තියෙන ඒ ආසාව දුර වෙන විදිහට, කෑදර ගතිය දුර වෙන විදිහට මම හැසිරෙනවා. මගේ ජීවිතේ මම සකස් කරගන්න ලොකුවට දේවල් අල්ලගෙන ඉන්නවා වෙනුවට මම අත්හැරෙන්න පුරුදු කරනවා. නෙක්ඛම්මයක් පුරුදු කරනවා. මේ නෙක්ඛම්මේ පුරුදු කරපු කෙනාට අතින් දිත් දෙයක් නෑ, යා ජීවිතේ අත්හැරලායි පටන් ගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් දෙයක් තියනවානේ ඔය මේ භවනා කරන්න කලින් කරන්නේ මොකද්ද කරන්නේ? අර කියන්නේ මේ චතුත් මොකද්ද මේ කල්යාණ මිත්‍රයන්ට, චතු මේ බුදුරජාන් වහන්සේට, ශ්‍රී සද්ධර්මයට, මහා සංඝරත්නයට නේ ජීවිත පරිත්‍යාය කරනවා එහෙම කියලා අපි පූර්වකෘත්‍යයක් කරන්නේ නේද? එතෙන්දී ආ ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩේ කරන්නේ. එහෙම අර ගැඹුරින් කරපු කෙනාට මෙතෙන්ට පයින්න පුළුවන්. මෙතෙන්දී ආට අත්තරින්න එච්චරම අමාරු නෑ. නමුත් අර ලොකු ආත්ම දෘෂ්ටියක් සහිතව ලොකු සක්කාය දිට්ඨියක ඉඳන් එන කෙනාට මේ සමතයක වුණත් අර්පණාවට යන්න ලේසි නෑ. අර්පණාවට යන්න සෑහෙන එතෙන්දී ප්‍රබල අත්හැරීමක් අවශ්‍යයි. ඒ අත්හැරීම සහිත කෙනාට ඒකට යන්න පුළුවන්. ඒක ඉන්නත් පුළුවන්. පොඩි වෙලාවක් නේ, සෑහෙන ලාවක් ඉන්නත් පුළුවන්. ඒතකොට එතනදී සෑහෙන ප්‍රබල අත්හැරීමක් ඒතකොට හිතේ ඇතුලේ හොඳට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒතකොට ඒකට අවශ්‍ය කරන යම්සි චිත් මේ ගැළපීමක්, ඒකට අවශ්‍ය කරන රුකුලක් අනුග්‍රහයක් වශයෙන් අපිට ඕනනම් දානේ පුරුදු කරන්න පුළුවන්. දැන් එදිනදා ජීවිතේදී අපිට බැඳිච්ච දෙයක් තියෙනවා. අපිට ලොකුවට අපි බැඳිච්ච, ලොකුවට මගේ කියාගත්ත එහෙම දෙයක් තියෙනවා නම් ඒක අතරින්න ඕන. එතකොට අන්න තමන්ට තේරෙනවා මේ මෙතන පුළුවන් දැන් මේ වැඩේ. මට මේක බැතුව ඉන්න පුළුවන්. මා තුළ ස්වාධීනත්වයක් ඇති කරගන්න පුළුවන් කියලා අර ඒ තමා තුළේ නෙක්ඛම්මය, අතහැරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ කතා කරන්න ටිකක් ගැඹුරු පැත්තකින් භවනාවේදී දානය ප්‍රයෝජනවත් වෙන ආකාරය. අපිට ඒක එකපාරට ගලප ගන්න බෑ. භවනාවට කොහොමද මේ දානය සම්බන්ධ වෙන්නේ කියලා හුඟක් දෙනෙක් නේද එහෙමනේ අහන්නේ. භවනාවට කොහොමද දානයක් වෙන්නේ? අපි කෙලින්ම පරෙන්කට ගියානම් ඉවරනේ. මේ දන් දී දීලා හරියනවද? එහෙමනේ කතා කරන්නේ. නමුත් අර තමා තුළ හොඳ නෙක්ඛම්මයක් තියෙනවා නම්, අතහැරීමේ හැකියාවක් තියෙනවා නම්, ඉතින් එතකොට මේ භවනාවක් සාර්ථක වෙනවා කියන එකත් එච්චර අමාරු වෙන එකක් නෑ. මොකද ඒ භවනාවේ දිගට තියෙන අතහැරීමක් තමයි. දැන් අපි ඊටන්ට විපස්සනාව ගැන පැත්තෙන් ගත්තොත්, විපස්සනාවේදී ඊට වඩා ඉතින් අමුතු පැතිවලින් ඊළඟට ඒකෙත් තියෙනවා අතහැරීම් පැත්තක් දියුණු කරන්න. දැන් හිතන්න අපි එතෙන්දිත් අපි හුස්ම රැල්ලකට හිත දාලම වැඩේ පටන් ගත්තා නම්, ඉතින් එතෙන්දිත් ආස්වාසයට පස්වාසයටමයි නැවත නැවත අවධානය යොමු කරන්න තියෙන්නේ. ඒ ඔන්න අරමුණු වෙනවා. මේ අතරේ සිතුවිලි එනවා, ඒ අතරේ අතීත දේවල් මතක් වෙනවා, අනාගත දේවල් මතක් වෙනවා, සද්ද ඇහෙනවා, රූපත් පේන්න පුළුවන් අපි ඇස් දෙක ඇරලා නම් ඉන්නේ සක්මනේදී එහෙමනම් ඒ ඔක්කොම විචිත්‍රයි හිත කියනවා මේක හොඳයි කියලා මේක සුබයි කියලා මේක යහපත් කියලා හිත කියනවා හැබැයි අපි නුවණින් තේරුම් ගන්න ඕනේ ඒක අතරින් ඒක අතහැරලා නැවතත් මේ හුස්ම රැල්ලට එන්න නැවතත් මේ ආනාපානට එන්න නැත්නම් මේ පිම්බීමට හැකිලීමට එන්න ඉතින් අපි එතනත් තද බල අතහැරීමක් තියෙන අපි ඉතින් ඕම දැන් යනවා එහෙම යනකොට අපි හිතමු දැන් එයා විපස්සනාවෙන් නම් යන්න හදන්නේ ලොකු වෑයමක් දරන්නේ. දැන් එතකොට එයා ඒ අරමුණේ නිකාන් ඔහේ මතුපිට අතගාලා වැඩක් නැහැ. අරමුණේ ටිකක් විනිවිද දකින්න අරමුණේ විස්තර බලන්න එයා තුල යම්කිසි වෑයමක් තියෙනවා. හැබැයි ඊට වඩා කැමති අර ලැබෙන ආස්වාදය තුල ඉන්න. දැන් හිතන්න අපි ආනාපාන සතිය වඩායන ගියා. ඒ හරහා දැන් ආනාපාන සතියෙන් තුල යම්කිසි සෝයක් දැනෙනවා. කය නිකන් නොදැනී ගිහිල්ලා බොහොම නිකන් සමාධිගත තත්ත්වයක් තියෙනවා. හිත නිකන් ඔහේ ඉන්නවා ලොකුවට කය දැනෙන්නෙත් නෑ ප්‍රීතියක් සුඛයක් තියෙනවා ඉතින් අර ඕකේ ඉන්න කැමති ඒ සැපයට කැමති අර අරමුණ විනිවිද යන අරමුණේ විස්තර බලන්න අපේ හිත අකමැති මොකද ඒකෙන් තියෙන දුකක් නේද දැන් මේ සැපයක් ලැබෙන අවස්ථාවක් නේතනත් නේද සමතේකින් ආව සැපයක් තියෙන්නේ දැන් ඒ සැපයට අපි ලොල් වුණොත් එහෙම විපස්සනාවට යවෙන්නේ නෑ එහෙමත් ඇත්තක් තියෙනවා තන අපේ විපස්සනාවට යන්න මේ සැපේ මේ සමාධියෙන් ආපු සැපේ දැන් අතාරින්න ඕනේ. මේකේ මේ ලැබුණා කියන සැපේ මේක මේ බොහොම తాවකාලිකයි. මේ කය නිකන් නොදැනී ගිහිල්ලා පාව වෙනවා වගේ දැන්ලා නිකන් එක කිලි පොලා ගිහිල්ලා මේ ප්‍රීතියේ ලක්ෂණ එන්නේ. ප්‍රීතියේ ලක්ෂණ පහක් පෙන්වනවානේ නේද? එක් මේ පස්වනක් ප්‍රීතිය කියලා එහෙම කියන්නේ. නිකන් එක කිලි පොලා යනවා වගේ දැනෙනවා සමාන නිකන් පාව වෙනවා වගේ දැනෙනවා. නැත්තම් මොකද්ද මේ විදුලියක් වැදෙනවා වගේ දැනෙනවා. ඊළඟට මොකද්ද ඔය මේ වතුරක් ඇවිල්ලා නිකන් තෙමාගෙන යනවා වගේ දැනෙනවා පරණ ප්‍රීති එහෙම කියලා කියන්නේ තේරෙනවා. තාම මේ ඉහළම මට්ටමේ ප්‍රීති සබහායන් මේ කතා කරන්නේ. ඒ සැපයේ අපි ලොල් වෙලා ඒක දිගට හිටියොත් විපස්සනාවක් කරන්නේ නැහැ. ඒ සැපේ නං අතරින්න නෑ. ඒ සැපේ අතලා නෑ මෙහෙම යන්න අවශ්‍ය නෑ. මීට පලින් මම බලන්නේ අරමුණු දිහා. නේද? එක්කෝ ආනාපානිය ඔස්සේම අපි විපස්සනාවක් කරනවා නම් එක්කෝ අපි බලන්න ඕනේ මේ දැනෙන ප්‍රීතිය කියන්නේ හුදෙක් ප්‍රීතියක්. මේ දැනෙන සැපය කියන්නේ හුදෙක් සැපයක්. ඒක මම කරගෙන මගේ කරගෙන ඒකට ලොල් වෙලා ඒක අසරට ඉඟගෙන ඒක උපාදාන කරගෙන ගියොත් විනාසයි. විපස්සනාවට හැරෙන්න බෑ. දැන් මෙතෙන්දී එහෙනම් මේක බාහිර කරගන්නනවා. මේකෙන් මං අඩියක් පස්සර ගන්නනවා. එතන තමයි ප්‍රීතිපටි සංවේදී අස්සසිසාමිති සික්කති සුඛපටි සංවේදී අස්සසිසාමිති සික්කති කියන පැත්තට යන තියෙන එතකොටයි. විවිධාකාර සෝයයක් දැනෙනවා සැපයක් දැනෙනවා. ඒක දැන් නිකන් මම බාහිර කරගත්තා. ඒකෙන් මං එළියට ඇවිල්ලා ඒක දිහා බලනවා. ඒකට ලෝලත්වයක් තියෙන්න බෑ දැන්. මේ වෙනුවට නිකන් ඒකෙන් පැත්තකින් බලන්න ඕනේ. දැන් මේ කොහොමද ඇති වෙන්නේ කොහොමද? මේ කොහොමද වෙනස් වෙන්නේ? මම මේකට අනුග්‍රහ නොකිරීම හරහා මෙයාගේ සිද්දෙන විපරිණාමය මොකද්ද? මම මේක බලාපොරොත්තු වුණොත් මෙයා එනවද? නැත්තම් බලාපොරොත්තු වීමම මෙයාට නොඑන්න කාරණාවක්ද? එතකොට දැන් මේක ගැන සෑහෙන සියුම් අධ්‍යයනයක් මෙතන කතා කරන්නේ. තන මෙතන තැන් විපස්සනාවක් දැන් යන්නේ. ඉතින් බුදුහාඳුර ඔය කොටස් ටික ඉතින් ගැනීම වේදනා අනුපස්සනාවකට දාන්නේ. මුල් ටික මුල් කොටස් හතර කාය අනුපස්සනා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මෙයාගේ ප්‍රීතියක් සැපයක් සුඛයක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒ දැනුච්ච සැපය සුඛය අතහැරලා දාලා ඒකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලන්න ඕනේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ඉතින් එතනක් තියෙනවා සෑහෙන අතහැරීමක්. දැන් මේ විපස්සනා පැත්ත කතා කරන්නේ. එතන අර සුඛයට අපි ඇලිලා හිටියොත් ඒ සැප දැනෙන සුවයට දැන් මේ කතා කරන සුවය මේ රූපයක් බල්ලා දැනෙන සුවයක් නෙමෙයි සද්දයක් අහලා දැනෙන සුවයක් නෙමෙයි මේ කතා කරන්නේ බොහොම නිරාමිස ප්‍රීතියක් ඒ නිරාමිස ප්‍රීතියත් අතහැරලා ඒක දිහා ඔබ්ජෙක්ටිව්ලි බැලීමක් ඒක දිහා නිකන් අරමුණක් දිහා බලන හැඟීමෙන් බැලීමක් මේක හුදෙක් ප්‍රීතියක් කියන තැන තියලා බැලීමක් මේක හුදෙක් සැපයක් කියන තැන තියලා බැලීමක් එහෙමනම් ඔන්න එතනත් තියෙන ගාන්ට අර හිත මෙතනින් ට්‍රැක් එකෙන් මාරු කරගත්තා එළීගෙන යනවා වෙනකොට ඒකෙන් එළියට ආවා ඒක දිහා බැලුවා අපි ඒකෙන් ඉවත් වුණා අතහැරලා දැම්මා එහෙමත් පැත්තක් තියෙනවා ඊට පස්සේ හිතන්න අපි හිතමු ඒක පැත්ත හරියේ නැහැ ඒ වෙනුවට අපි හිතමු දැන් ආලාපාන සතිය යනවා නිකන් අරමුණ නිකන් ඔහේ තියෙනවා ඒ අතර මේ කයේ දැනෙන යම් යම් තැන්වල විවිධ වේදනා පහළ වෙනවා සංවේදනා පහළ වෙනවා සියුම් සියුම් දැනීම් පහළ වෙනවා නලියනවා අපි හිතමු චලනය වෙනවා කම්පණය වෙනවා ඒවා දැනෙනවා එතන ටිකක් දුකක් තියෙන අර අර්ථන තියෙනවා යම්සි සැපයක් නේද ආනාපානයකින් දැද්දි තියෙන නිකන් පොඩි ආස්වාදයක් තියෙනවා ඉතින් එතෙන්ටලා ඔහේ ඉන්න පුළුවන් අර දැනෙන දේවල් නිකන් අතල්ලා දාන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ අපි කියන්න ආනාපානට එලා දිගට ඉමුද ඒ සුවය අතහැරලා මේකට යමුද දිගට ඉන්නවා දිගට ඉන්න තමයි වෙන්නේ එහෙනම් විපස්සනාවට හැරෙන්න ඕන කෙනා දැන් බලන්න ඕනේ මේ පැමිණි දුක පැණි රසයි. ලොකු සංසෙ නිතර කියන්නේ නේද? මේ පැමිණි දුක තමයි මාර්ගය. ආනාපානේ තමයි දැන් මේකට ඒ වුණා කරන මේ දැනෙන 13 ලක්ෂණ ටික හොඳට උල්පලා පෙන්න ගන්න අවශ්‍ය කරන හිතේ පදනම සකස් කළා දුන්නේ ආනාපානේ. දැන් තවදුරටත් මේ ආනාපානේ එක්ක හිටියොත් මේක බලා ගන්න වෙන්නේ. දැන් මේ මට විවෘතලා තියෙන හොඳ විපස්සනා දොරටුවක්. දැන් මේ හොඳ විපස්සනා මාර්ගයක් විවෘතලා තියෙන. දැන් මේ ආනාපානේ හරහා නෙමෙයි දැන් යට යන්න තියෙන්නේ. ආනාපානේ නිකන් සියුම් වෙලා ගිහිල්ලා තුනි වෙලා ගිහිල්ලා ඒ අතර හැබැයි මේ හොඳට කයෙම මත වෙලා තියෙන 13 ලක්ෂණ ප්‍රාශියක්. නලියනවා, දඟලනවා, කම්පණය වෙනවා, චලනය වෙනවා, තද වෙනවා, හිර වෙනවා. ඉතින් මේ ඒ 13 ලක්ෂණ ටික හොඳට මත වෙනවා කියන්නේ ආශිර්වාදයක් කරගන්න ඕනේ. දැන් ඒතර ආනාපානේ අතරින්න ඕනේ. ආනාපානෙන් දැනෙච්ච සුවය, සැපය, ඒ නිකන් අර නිරාමිස ප්‍රීති ගතිය, ඒක ඔස්සේ මම හිටියොත් මේක බලා ගන්න වෙන්නේ නැහැ. මෙතන තියෙන හැබැයි දුකක් නේද? විපස්සනාවේ තරාන්දමක මුලදී දුකක් කරහා යන්න තියෙන්නේ. මේ දැනෙච්ච සමත සුඛය මං අත්හැරලා දාලා මේ දැනෙන කයට, දැනෙන ඒ කායික සංවේදනාවට හිත යොදමින් ඒක දිහා මම නිරීක්ෂණය කරනවා. මේක අමාරුයි ඇත්තටම. මොකද ඒක සමහර නීරසයි. අර වගේ සුවයක් නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. මේක අමාරුයි. මොකද මේ දැනෙන තැනකට අපි තුමු දැන් ධනේශේ දැනෙනවා තදවීමක්, ධනේශේ දැනෙනවා කම්පණේ වීමක්, චලනේ වීමක්. එතෙන්ට මං හිත තියන්න ඕනේනේ. දැන් ඒ එතෙන්ට හිත තිබ්බ ගමන් හිත ආයි පයින් ආනාපානට. මොකද හුරු කරලා තියෙන ආනාපානේ. ආයි පයින් මෙතෙන්ට. ඉතින් ආයි මේ මෙතෙන්ට පැනපු සුවයක් දැනෙන ඒ අවස්ථාව අත්හැරලා දාලා මෙතන තියෙන මේ දුකක්, කම්පණේ වීමක්, සෙලවීමක්, තරිදුමක්, කැක්කුමක්, දුක් වේදනාවක් නේද? දුක් වේදනාව බලන්න, ඒ තදවීම බලන්න, ඒ කම්පණය බලන්න, ඒ චලනීය බලන්න මගේ හිත මම නම්ම ගන්න ඕනේ. මේ සැපේ අතරින්න ඕනේ. මේ සැපේ අතහැරලා මෙතෙන්ට එන්න ඕනේ. මෙතනත් තියෙනවා දැන් විපස්සනා පැත්තෙන් ගැඹුරු අතහැරීමක් තියෙනවා. තමයි දැන් මෙතෙන්ට ආවා කියලා. මෙතෙන්ට ඇවිල්ලා දැන් මේක බලමින් ඉන්නවා. ඉතින් මේක බලද්දිත් එකපාරට ලොකුවට තේරෙන්නේ නැහැ. මොකද එතෙන්දී තමාරෙන්නේ මේ අරමුණ නිකන් ස්ථිරව තියෙන අරමුණක් නෙමෙයිනේ. එහෙට මෙහෙට පණින අරමුණක්, වෙනස් වෙන අරමුණක්. මම ගාන්ට් එකේ එල්ලේ ගත්තේ නැත්තම් මට ඕක මිස් වෙනවා. දවසට උනා ආයි හිත බෑ කියන ඔන්නේ අර මේක හරියන්නේ නැහැ මෙහෙට ලයිමු කියලා. ඉතින් ආයෙත් එයා කියනවා. ඉතින් ඒකත් ඉතින් හරියන්නේ නැහැ. ආයි ගේන්නනේ මේක අතහැරලා නැහැ. ආයි මෙතෙන්ට ගේන්නවා. යුද්ධයක් වගේ තමයි. ඉතින් හල් ලස්සනට මෙතන හදාගත්තොත් ඔන්න කියනවා බුදුහාඳුරු මේක බොජ්ජංගයක් වෙන්නම යනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ බුදුහාඳුරු විස්තර කරන්නේ එහෙමයි. තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. එතකොට මේ හොඳට සතිමත්ව වාසය කරද්දී එතන දැන් අරමුණක් තියෙනවා. ඒ අරමුණ දිහා හොඳට අපි පරිවිමර්ශනයක් කරනවා. නුවණින් බලනවා, විමසා බලනවා, සෙවීමක් කරනවා, පරීක්ෂා කරලා බලනවා. ඒ දේ අපේ පැත්තෙන් කරන්න ඕනේ. හුඟක් දෙනෙක් ඕක කරන්නේ නැහැ. මොකද අර අතන එන සුවයට අපි කැමති වෙලා අර එතෙන්ටලා ඉන්න අර අපි ඇඳෙන්නේ නැගිටින්න නැතුව ඉන්න වගේ තමයි. ඇඳේ තියෙනනේ පොඩි සුවයක් නේද? අපි ඔය ඇඳේට වෙලා ඇනුමක් කරාර එමේ ඉන්නකොට පොඩි තියෙනවනේ එතන මේ මිද්ද සුඛයක් තියෙනවනේ. ඒ මිද්ද සුඛයට කැමති මෙතන පොඩ්ඩක් නැගිටලා මේක කරන්න අකමැති. සිතන තනි කර අත්හැරීමක් තියෙන. එතකොට මෙතනත් අපි අත්හැරීම පුරුදු කරන්න ඕනේ. මේ දැනෙන සුවය අත්හැරලා මෙතන මේ දැනෙන දුකට හිත දාලා මේ දුක පිළිබඳ සොයන්න වෙනවා. ඒ දැනෙන දැනීම විමසන්න වෙනවා. දැනෙන දැනීමේ ස්වභාවය මොකද්ද? මේ කොහොමද හටගන්නේ? මේ තනි දැනීමක්ද තියෙන්නේ? දැනීම් ගොඩක්ද තියෙන්නේ? මේ ඔක්කොම විමසීමක් කරන්න වෙනවා. එතකොට මේක නැවත නැවත 10000 වාරයක් කරන්නත් ඕනේ. ඒ හිත බෑ කියනවා ඔන්නේ යන් කියනවා නේද? ඔය දැන් ඇති කියනවා, වෙලාව බලනවා, වෙන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. ඇඳ මතක් වෙනවා නේද? කෝපි කෝපයක් මතක් කරන තේ ඔක්කොම මතක් වෙනවා ඒ ඇස්සේ. මතක් වෙද්දි නෑ ඕවා ඔන්න ඒක අත්හැරලා දාන්න ඕනේ. ඒක අත්හැර නෑ මේකම කරනවා කියලා ඉන්නනම් පුදුමාකාර අත්හැරීමක් අවශ්‍යයි. ඉතින් මේ ඇත්තටම කියන්නේ විපස්සනා පිණිස ලබන ඒ අත්දැකීම නැත්තම් ඒ අපි ඒ අතහැරීම හරහා මේකට ලැබෙන අනුග්‍රහය සුළුපටු නෑ ඇත්තටම. හිත ඉල්ලන දේ දීම නෙමෙයි මෙතෙන්ද දැනගත්තේ. නුවණින්, ඒ කියන්නේ ඇති කරගත්ත ශ්‍රද්ධාවෙන් මේ යන ගමනට දෙන අනුග්‍රහය තමයි මාර ප්‍රබල. දැන් හිතන්න ඕනේ දැන් මේක වැඩේ අල්ලගත්තා කියලා. දැන් ඉතින් ඔන්න දිගට යනවා. දැන් මතුවෙන අරමුණ හිත තිබ්බා, ඒකේ විස්තර බැලුවා, ආයි මතුවෙන අරමුණ හිත තිබ්බා, ආයි විස්තර බැලුවා, ආයි මතුවෙන අරමුණ හිත තිබ්බා, ආයි විස්තර බැලුවා. දැන් අල්ලගෙන යනවා. දැන් ටිකට ටික දැන් හිතට හුරු වුණා, හිතට දැන් පුහුණු වුණා. දැන් තමයි යන්නේ එතන ප්‍රීතියක් සුඛයක් ඉන්න ගන්න. එතකොට දැන් අපි හිතුවත් මේකම හැමදාම මේක දුකයි කියලා එහෙමත් නැහැ. විපස්සනාවෙත් මේ ක්‍රමයේ අහුණාට පස්සේ ගාන්ටේ බැලන්ස් එක හදාගත්තට පස්සේ හිතේ සමබරතාවය ගොඩනගාගත්තට පස්සේ එතන එනවා ප්‍රීතියක්. එතන එනවා පස්සද්ධියක්. ඒකනේ විස්තර වෙන ක්‍රමයේ ගත්තොත් බොජ්ජංග හත මතකද පිළිවෙලට? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඕමනේ හැදෙන්නේ. එතකොට මේක පිළිවෙලක් තියෙනවා. එතකොට මේ විපස්සනා පැත්ත කතා කරන්නේ. එතකොට මුලදී හොඳට සතිය තහවුරු වෙන්න ඕන. හොඳට පිළිවෙලට තියෙන සතියක්. සුපතිච්ඡිත සතියක්. ඒ අවස්ථාවේ තමයි අපිට පහසු මේ අරමුණ හොඳට දැක ගන්න. විනිවිද දැක ගන්න, විස්තර ටික බලා ගන්න. ධම්මවිචේ ටික හැදෙනවා. ධම්මවිචේ ටික හදා ගන්න බැහැ අඛණ්ඩ වීරයක් නැත්තම්. වීරිය සම්බොජ්ජංගේ අත්‍යවශ්‍යයි. ඔය ටික ගන්න සම්බර වෙලා ක්‍රමේ හොඳට රෝගාවචරයට අහු වෙලා එයා විසින්ම දැන් වැඩේ හොඳට નિરાයාසයෙන් කරගෙන මේදි තමයි පීති පස්සද්දි බොජ්ජංග ටික හැදෙන්නේ. පීති සම්බොජ්ජංගේ පස්සද්දි සම්බොජ්ජංගේ. ඒ ටික හැදුනට පස්සේ ආයේ හිත සමාධිමත් ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ විපස්සනා සමාධිය මේ කියන්නේ. නැවත නැවත අරමුණු මතුවෙනවා, අරමුණු මතුවෙන මතුවෙන අරමුණට හිත තියෙනවා, අරමුණේ විස්තර හොඳට පේනවා, යථා ස්වභාවය දකිමින් එයා බොහොම දැන් තෘප්තිමත්ව ඉන්න ගතියක්. ඉතින් ඊස්සත් දැන් මේ ක්‍රමය අහුණා නම් වැඩේ හිත විසින්ම හොඳට කරගෙන යනවා නම් ඉතින් මම අත දාන එක නවත්තන්න ඕනේ දැන්. මම අයින් වෙන්න ඕනේ දැන් වැඩෙන්. يعني මමත්තේ දැන් අයින් කළා වැඩේ එයාට වෙන්න ඉඩ අරින්න ඕනේ. එයා විසින් වැඩේ කරගෙන මම පස්සේ සීට් එකට ඕනේ. මම මෙතෙක් වෙලා මම හිටියේ ඉස්සරහා සීට් එකේ. මං රියදුරු අසුනේ මං හිටියේ. දැන් රියදුරු අසුනේ මං එන්න ඕනේ මගේ ආසනෙට එන්න ඕනේ. පිටිපස්සේ ආසනෙට එලා උඹ වැඩේ කරගනින්. මම වැඩි අත දාන්න යන්නේ. මම ඉන්නේ පැත්තේ ඉන්න ලාවට මම බලන් ඉන්න විතරයි තියෙන්නේ. හිත ඇස්සන වැඩේ කරගෙන. ඉතින් ඕක කරන්නත් හරිය අමාරුයිනේ. අපිට හැමතිස්සෙම ඩ්‍රයිවිං සීට් එකම ඕනේනේ. හැමතිස්සේ මම ලොක්කා වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී එහෙම දෙයක් බෑ. මෙතෙන්දී මම ගාන්ට හිතර නිකන් ඒ සමබරතාවය හදාගෙන ඉන්න හැමතිස්සෙම ඩ්‍රයිව් කරන්න ගියොත් වැඩේ වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන හිත තුල නුවණක් උපදින්න ඕනේ. ඒ නුවණ හරහා මේ මුළු පද්ධතියම අතහැරීමක් සිද්ධ වෙන්නේ. මෙයා තුල මේ උපදින නුවණේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි තවදුරටත් නිබ්බිදාවක්, තවදුරටත් විරාගයක් තමයි ඒකේ ප්‍රතිඵලය. නේද? යථාභූත ඥාන දර්ශනයේ ප්‍රතිඵලය මොකද්ද? නිබ්බිදත්තං විරාගත්තං. ඒ කියන්නේ මේ දියුණු වෙන නුවණ සුළුපට නුවණක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ලෞකික ජීවිතේ අපි නුවණක් උපදව ගන්නවා කියලා. අපි ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා විභාගයක් සමත් වෙනවා. මේකත් ඉතින් කතාලාන්දම නුවණක්නේ. එතන අතහැරීමක් තියනවාද? එතන අතහැරීමක් නැහැනේ. නේද? එතන තියෙන බදා ගැනීම. එතන නිකන් ලොක් එක් වීම. මන් තමයි පළවෙනියා. මන් තමයි ඔන්න ඉස්කෝලේ හොඳම ශිෂ්‍යයා නේද? නැත්තම් වැඩිම ලකුණු තියෙන්නේ මට තමයි. එතන තියෙන මමත්වයේ ගොඩනැගීම, කෙනෙක් තනා ගැනීමක්. දැන් මෙතන වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මෙතන මේ දියුණු කරන නුවණ මේ යථාගණ යථාබෝධ ඥාන දර්ශනයේදී එයා තුළ මමත්වය නිකන් තුනී වීමක්. රාගය වෙනුවට විරාගයක්, කැමැත්ත ආසාව බැඳීම වෙනුවට අතහැරීමක්. නිබ්බිදාවක් උනේ 15 වෙනි. ඉතින් එතකොට ඒක මම කිටි කිටි අල්ලලා මේක කරන්න බෑ. දැන් හිතන්න දැන් හිත නිකන් දැන් මේක දැකලා ඉවත් වෙන්න කැමති. මම කිටි කිටි අල්ලලා ආයෙ මෙතෙන්ට දානවා. අරමුණ දැන් තුනී වේගණ යන්නේ, අරමුණ දැන් සියුම් වේගණ යන්නේ. අර ලොකු සානසික යනවා වගේ දැන් අරමුණ නිකන් ගොජයක් වෙලා නේද? කුණියාට කැඳ හැඩියක් වෙලා. දැන් බලන්න අප්පිරියා වෙලා. ඉතින් මම ආයෙත් මූව ගිහිල්ලා ඔක දැම්මොත් එහෙම බලෙන් දැම්මොත් එම හරියන්නේ නැහැ. එතකොට එතන නිකන් අර හිතට ඉඩ දීලා මං අයින් වෙන්න ඕනේ. හිතට එයා කැමති විදිහට හැසිරෙන්න මම එතනදී තීරණය කරන්න හරි ඔයා කරගෙන යන්න මං පැත්තෙන් ඉන්නම්. මං පැත්තෙන් ඉන්නේ. එතකොට එයා දැන් අවශ්‍ය නැහැ. එයා පොඩ ඈත් වෙනවා. එතකොට මම ආයේ ගිහිල්ලා මේක දාන්න ගියොත් ආයි වැරදි. එතකොට මම මෙතනදී අත පෙවීම වළක්වන්න ඕනේ. අත පෙවීම වළක්වලා දැන් එයා සීරුවෙන් ගාන්ට වැඩේ කරගෙන යනවා. ඒ හිත තුළ උපදින නුවණ හරහා තව තව මේක නිකන් ඉවත් වෙනවා. ඉවත් වීම දිහා මම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. අතහැරීමකින් බලන් ඉන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් ඔය වගේ ප්‍රතික්‍රියාවක් කරහා ගිහිල්ලා හිතන්න යම් වෙලාවක අපි වැඩුවේ කායනුපස්සනාවක් නම් මේ රූපයෙන්ම සම්පූර්ණ හිත ගිලිහෙනවා කියලා. එතකොට අපිට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? එතකොට මම හිටියොත් එතන අනිවාර්යෙන්ම මම අත දානවා. අනිවාර්යෙන්ම මගේ හිතේ බයක් ඇති වෙනවා. අනිවාර්යෙන් මේ මුළු වැඩ පිළිවෙලම මං විසින් කඩා කපා කරනවා. මම විසින්. කියන්නේ අපි තුල තියෙන මමත්වයේ විසින්. අපි තියෙන සක්කාය දිට්ඨිය විසින්. තන්නි කර මේ සක්කාය දිට්ඨිය කඩන තැනක් මෙතන තියෙන්නේ. ඒක කරගන්න බෑ. සක්කාය දිට්ඨිය තන්නි කර හරස් වෙනවා. මොකද මේ අපි මෙතෙක් කාලයක් ඇවිල්ලා තියෙන්නේ අරමුණක් එක බැඳීගෙන. ඒක අරමුණක් අතහරිනවා, තව අරමුණක් කරනවා. ඒ අරමුණ අතහරිනවා, තව අරමුණක් කරනවා. ඒතකොට නොඅල්ලා ඉන්න මොහොතක් අපිට නැහැ. නේද? නොඅල්ලා ආපු ගමනක් නෑ, අල්ලල්ලම ආපු ගමනක් තියෙන. නැතර විපස්සනාවේ මෙතන හොඳ සම්දිස්ථානයක් අල්ලපු දේ සම්පූර්ණයෙන්ම අතහැරනවා. ඒ අතහැරලා අල්ලන්න දෙයක් නැති වෙලා. දැන් හිතේ ඇති වෙන නිකන් අමුතුම කරකවල තරිය වගේ තත්ත්වයක්. ඉතින් එතෙන්දී මම යා පයින්න එළියට. පුජ්‍යල භාවය එළියට පයින්නවා ආත්ම දෘෂ්ටියක් එළියට පයින්න පුළුවන් සක්කාය දිට්ඨියක් එළියට පයින්න පුළුවන් ඉතින් මොකද කරන්නේ ආයි ඔක්කොම ටික ආයි මඩවලේ පයින්නවා අර ලස්සන්ට හැදිච්ච ඒ தත්ත්වය අපි විසින් මම විසින් මම හරස් වෙලා පුජ්‍යල භාවයත් තනාගෙන ඔක්කොම ටික අවුල් කරගන්නවා ඒ නිසා මේක නැවත නැවත කරලා කොහොමද මෙතෙන්දි මම අයින් වෙන්නේ වැඩේට වෙන්න ඉඩ හරින්නේ මම ඉවත් වෙන්නේ කොහොමද මම අතහරින්නේ කොහොමද මෙතනදි මාර විදිහට අර ජීවිත ආශාව අත්හැරලා යන්න ඕන තැනක් මෙතනත් يعني තනි කර ඉතින් අර අමුතුම මේ ප්‍රබලම අන්දමේ අත්හැරීමක් මෙතනත් බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ විපස්සනා ඒ කියන්නේ එකතකින් මෙහෙම කියන්න පුළුවන් අපේ සමතේක ගැඹුරු තැනකදී වේවා විපස්සනාවකදී ගැඹුරු තැනකදී වේවා අපිට එන ප්‍රබලම අභියෝගයක් තමයි කෙතෙක් නම් දුරට අපිට අතහරින්න පුළුවන්ද? කියන කෙතෙක් නම් දුරට අපි සියල්ල අතහරින්න පුළුවන්ද? එහෙමනම් මට ඊළඟ පියවරට යන්න පුළුවන්. අතහරින්න බැරි නම් අයි මේ ගොඩ තමයි. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම අපි ඔන්න මේ වැල් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ මේ ගඟේ දෙපැත්තේ ඉවුරු දෙකේ නේද? මේ ඌර වැලේ එල්ලෙලා මම පැද්දිලා යනවා එහා පැත්තට. එලා ගිහින් දැන් ඊළඟට එහා පැත්තේ වැල නිකන් ගෑවෙන නොගෑවෙන තත්ත්වයක් නම් තියෙනවා. මම මාර රිස්ක් එකක් ගන්න ඕනේ. මාර අවදානමක් ගන්න ඕනේ මේක හතරලා අතෙන්ට පයින්න. නැත්තම් මොකද වැටෙනවානේ නේද? ඉතින් අර ඒ වගේ අමුතුම රිස්කි තැනක්. අමුතුම නිකන් අවදානමක් ගත යුතු තැනක් මේ කතා කරන්නේ. ඒතකොට ඒ අවදානම ගන්න බෑ අපිට ලොකුවට ජීවිත ආශාව තියෙනවා. අපි දැන් ජීවිත ආශාව අත්හැරලා උන්නොත් උන්නිටපදෙන් මැරුණොත් මැරිද්දෙන් කියලා එපමණකට පයින්නයි තියෙන්නේ. එහෙමනම් අන්න වැඩේ සිද්ධෙන්නේ. දැන් අර ලොකු සාංශ නිතර කියන්නේ මොකක්ද අර මේ පෝල් වෝල්ටේ කතාව නේද? රිටි පැනීම නේද? දැන් රිටි පනින්න ආපු මනුස්සයා දැන් රිට බිම ගහලා දැන් එයා යනවනේ උඩට. උඩට ගිහලා දැන් තාම රිටේ වෑයමෙන් ඉන්නේ. දැන් ඊට පස්සේ දැන් ඔයකම අල්ලන් හිටියොත් එහෙම වැටේ කියාගෙන. ඉතින් අවුට් ඉතින්. වැඩේ ජයග්‍රහණයක් නෙවෙයි ලැබෙන්නේ පරාජයක් නේද? මොකද අතහරින්නේනේ මේ උඩට යන්න උපයෝගී වෙච්ච රිට නේද? ඒකෙදී මෙතෙන්දී අතහරින්න ඕනේ. අතහැරුණාට වැටෙනවා හැබැයි. හැබැයි වැටෙන්නේ ජයග්‍රාහි වැටිලක් තියෙන. එහා පැත්තට වැටෙන්නේ ජයග්‍රාහි වැටිලක් තියෙන. ඉතින් අපිට පුළුවන් ද ඔන්නත් ඉඳ අතහරින්න. ඒතර මේ වගේ කියන්නේ විපස්සනාවේදී අර සමතේටත් වඩා තාම ප්‍රබල මට්ටමේ අතහැරීමක් අවශ්‍ය වෙනවා. මේ කියන්නේ අතර මේ විපස්සනාවයි සමතයයි දෙකේම අපිට දිගින් දිගටම අභියෝගෙන් ලෙනවා මම කොතරම් සූදානන්ද අතහරින්න. එච්චරයි. මුළු ප්‍රතිපදායම තියෙන ඔන්න ඔයයි ගමනක්. හිතන්න දැන් අපි මෙහෙම අපිට වෙච්ච මොකක් හරි කොහෙන් හරි ගිහිල්ලා කනාවකට වගේ මොකක් හරි දයක් ඔන්න සෝයක් දැනුණා. දැන් ඊළඟ දවසේ ඕක බලාපොරොත්තු වෙලා කරොත් එහෙම මොකද වෙන්නේ? ඒක අපේක්ෂාවෙන් කරගෙන යනවා. කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ හම්බු නොවෙනවා කියන එක ස්ථිරයි අපි ප්‍රබල ආසාවකින්ම ප්‍රබල අපේක්ෂාවකින් මේක බලාපොරොත්තුෙන්ම යනවා. ඒතර එතනක් තියෙන අර අත හරි ඕන්නේ නැහැ මට මම මගේ වැඩේ කරගෙන යනවා. ආවත් එකයි යනවා ආවත් එකයි. ඔය தත්ත්වේ මට ලැබුණත් එකයි මට ධානය ලැබුණත් එකයි මාර්ගඵල ලැබුණත් එකයි මට ඒ ඔකක්වත් ඕන්නේ නැහැ. මට තියෙන වැඩේ කරගෙන යන්න. මේක නෑ වතක් විදිහට මම කරනවා. ඔච්චරයි. අන්න ඒ වගේ අර හරි අමුතුම වට්ටමක අතහැරීමක් මත පදනම් වෙච්ච මේ මගක් නම් වඩන්නේ. ඒතට යාට ගමනක් තියෙනවා. එහෙම නැත්නම් අර හැම තිස්සෙම තණ්හාවෙන්ම මට ඊයේ හම්බුණා අද තාම හම්බුන්නේ නැහනේ අරසුවේ මට තාම ලැබුන්නේ නැහනේ අරසුවේ මට ඊයේ හම්බුණා අද හම්බුන්නේ නැහනේ ලැබෙන එකක් නැහැ එහෙමනම් මොකද මේ තණ්හාව මත නෙමෙයි මේ ප්‍රතිපදාව තියෙන්නේ දැන් බුදුහාඳුරන්ගේ මාර්ගයේ පෙන්වන ප්‍රතිපදාවේ සාර්ථකත්වයේ තියෙන්නේ තණ්හාව දුරු වීම තුළ නේද තණ්හාව අතහැරීම තුළ ඒතර තණ්හාව කතරම් දුරට අපි තුළ ෂය වෙලාද එපමණකට සාර්ථකත්වය අපි ලබලා තියෙනවා තණ්හක්කය නිබ්බානන්නේ නේද ඒ නිසා දැන් ඔය අපේක්ෂාවක් කියන්නේ දානීය ප්‍රතිවිරුද්ධ පැත්ත අපි දානයක් දෙද්දී තියෙන අත්හැරීමක්නේ අපේක්ෂාවක් කියන්නේ මම බලාපොරොත්තුවක් ලොකෝට මේක මේ ලැබෙන සෝය ධානයේක ලැබෙන සෝය වේවා මේ විපස්සනාවක ලැබෙන සෝය වේවා ඒක වුණත් මම බදාගෙන ඒකුණත් මම අල්ලගෙන ඒකටත් ආසාවක් ඇති කරගෙන ගියොත් ඒත් අවුල් දැන් ඕකේ තවත් පැත්තක් තියෙනවා හිතන්න ඔන්න කවුරු හරි උපාදාන රහිත තත්ත්වයක් ඇති කරගත්තා සැහැන් ශ්‍රේෂ්ඨ මට්ටමක් ඒ කියන්නේ දැන් ඔය තත්ත්ව පැනලා ගිහිල්ලා දැන් කොහොම හරි අත්හැරලා දැන් යාට පුළුවන් වෙලා මේ උපාදාන රහිත தත්වය තුළ යම් කාලයක් වාසය කරන්න පුළුවන් වෙලා. දැන් ඔන්න ඔයගේ මට්ටමකදී ආනන්ද සාවිනාසය අහනවා මරු ප්‍රශ්නයක්. මේකේද ඔය ආනන්ද සප්පයි සූත්‍රයේදී. එතෙන්දී ආනන්ද සාවිනාසය අහනවා දැන් ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්ට ඇවිල්ලා තිනවන යම් සියෝගාවචරයෙක්. එයා අනිවාර්යෙන් නිවන් දකින්නවද? ditta dhamma vakshayema නිවන් දකින්නවද? නැත්නම් මෙන්න මොකක් අත් තියනවද? මොකද හිතන්නේ? බුදුහාඳුර මොකක් කියයිද? බුදාදුරෝ පැත්තෙන් ඉඳන් ඕගොල්ලෝ මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා ඇතම් කෙනෙක් නිවන් දකින්නවා ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියනවා. එහෙනම් දැන් මෙතන සෑහෙන මේ මට්ටමකට ඇවිල්ලා. කියන්නේ උපාදාන රහිත විපස්සනාවේ හොඳ සමාධි මට්ටමකට පාව ඇවිල්ලා. ඉතින් එතෙන්දී ආනන්ද සානස් නිකන් අහන්නේ මේ ස්වාමීනි දැන් දැන් නම් ඉතින් ඔක්කොමලා නිවන් දකින්නවා නේද? මේ මට්ටමට ආව නම් ඔක්කොම නිවන් දකින්නවා නේද? නැහැ කියනවා. ඇතම් කෙනෙක් නිවන් දකින්නවා කියන ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියනවා. ඉතින් තෝ අහනවා ඉතින් ඇයි ස්වාමීනි මේ ඔය தත්තට උනත් ඇලෙන්න පුළුවන් කියනවා. මොකයි වැඩි? ඉතින් ඒ කියන්නේ අර විපස්සනාවෙන් ලැබිච්ච සමාධි தත්තේට උනත් අපේ හිතේ නිකාන්තයක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් එයා ගිහිල්ලා ඔන්න නේව සංඥානා සංඥාතින උපදිනවයි කියනවා. සුළු බඩු දැනගුත් නෙමෙයි ඉතින්. ඒ නිසා ඒ කියන්නේ විපස්සනාවෙන් ලැබෙන ඒ අත්හැරීම් මට්ටමේ තියෙන සමාධියේවත් බුදුහාඳුර ඇලීමක් නෙමෙයි කියන්නේ. අතම්මයතා වුත්තා භගවතා. මෙතනත් පුළුවන් ද කෙනෙක් නොහදා පුජ්‍යලයක් නොහදා ඉන්න. දෙයක් බවට පත් නොවි ඉන්න. ඉතින් මේ ඇත්තම පුදුමාකාර කියන හරි සීරු මාරුවක් ගැන මේ කතා කරන්නේ. කියන්නේ එතන ඒ කියන්නේ අපිට මේ ලැබිච්ච සමාධි తত্ত্বය විපස්සනාවෙන් පවා ලැබිච්ච මේ සමාධි తত্ত্বය පුළුවන් ද කෙනෙක් විදිහට දකින්න නැතු වෙන්න. කෙනෙක් බවට පත් කරගන්න නැතු වෙන්න. දෙයක් බවට පත් කරගන්න නැතු වෙන්න. අතම්මේතා උත්තා භගවතා. දැන් හිතන්න අපි දැන් හිතන්න මේ මේක ලී වලින් තනපු පැන්සලක්නේ නේද? මේ ලීයෙන් තනලා තියෙන්නේ නේද? එයින් තනපු දෙයක්. ඉතින් ඒ වගේ තමයි අපි මේ සමාධියක් කියන එක ඒ මට්ටමේදී එයින් තැනෙනවා අපේ හිත. නේද? ඒ ලක්ෂණ ටික නිකන් හිතට ආරෝපණය වෙලා. එය බවට පත් වෙලා. ඉතින් එහෙම දෙයක් බවට පත් නොවි හිත තියන් ඉන්න පුළුවන් නිකන් අන්කන්ඩිෂන් කියන්නේ ඒකයි. හිතේ නිකන් අර ඇල් වතුර ගතිය විතරක් තියාගෙන ආගේ එයාව කිසිම දෙයකින් වර්ණ ගන්නවත් නැතුව තියන් ඉන්න පුළුවන්. තත්ත්වගත කරන්න නැතුව තියන් ඉන්න පුළුවන්. ඉතින් හරිම සූක්ෂම පැති ඉතින් අතන බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ පුදුමාකාර සූක්ෂම පැති තියෙනවා. අපි ඒවා තේරුම් ගත යුතුයි. නැත්තම් වෙන්නේ අපිට අර ඒ සමාධිසෝය අපි නිවන කරගන්නවානේ. දැන් ඔය මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම වෙනම ditta dhamma nibbana කියලා පැති ගණනාවක් පෙන්වනවා. පැති මට මතකයි පහක්ද වේද පෙන්වනවා. කියන්නේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි මිලෝ වශයෙන් මට දැන් නිවන් දැකලා මං ඉන්නේ කියලා ඇති කරගත්ත මිත්‍යා දෘෂ්ටි. එතන තාම පුජ්‍යල භාවයක් තනාගෙන මම නිවන් දැකලා ඉන්නේ. මම නිවන් දැකලා ඉන්නේ. ආත්ම දෘෂ්ටියක් සහිතව නිවන් දැකීලා මම දැන් ඉන්නේ. හිතාගත්තනම් මිත්‍යා දෘෂ්ටි කියලා බලන්න මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දීඝනිකායේ. ඉතින් එතෙන්දී එක ඒ වගේ ditta dhamma nibbanayak පෙන්නනවා මේ. ඒ කියන්නේ අපේ කය හොඳට තෘප්තිමත් වෙලා කය හොඳට නිරෝගී වෙලා තියෙනවා නම් ඒක එයා සලකනවා නිවන කියලා. එහෙම හිතාගෙන ඉන්නවා. තව කෙනෙක් ඒක නෙමෙයි. පළවෙනි ධ්‍යානය හිතාගන්නවා නිවන කියලා. දැහන්සෝය. ඒක පොඩි සුළුපටු නැහැ. ඒ කියන්නේ හොඳට කය පිනා යනවා, හිත පිනා යනවා. ඒ කියන්නේ හොඳට නිකන් අර ඒ අර හිතන දැන් සම්පූර්ණයෙන්ම කෙලෙස් බරිතව හිටපු සම්පූර්ණයෙන්ම නීවරණ වලින් බැටකාමින් හිටපු කෙනෙකුට පළවෙනි ධ්‍යානය ලැබුණා කියන්නේ හිතාගන්න බැරි තරම් සෝයක්. ඉතින් එයා ඒක හිතනවා දිගටම හිතුවොත් දිගටම මේක තමයි නිවන කියලා. ඉතින් එතන තියෙන්නේ මුලාවක්. එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. දෙවෙනි ධ්‍යානෙටත් ඔය විදිහටම තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙත් එහෙම හතරවෙනි ධ්‍යානෙත් එහෙම. ඉතින් ඒ වගේ ධ්‍යාන මට්ටම් නිවන විදිහට සලකගෙන මම නිවන් දැකලා කියලා ආත්ම දෘෂ්ටියකින් සලකගෙන ඉඳීම එතන තියෙන මුලාවක්. ඉතින් ඒ නිසා අපිට අර ඒ හැම තැනකම තියෙන බොහොම සියුම් ආකාරයේ මමත්වයේ විනිද දැකීමක්. හැදෙන මමයා, හැදෙන පුඤ්ජල භාවය, ඒක අත්හැර දැමීමක් තියෙන බොහොම සියුම් ආකාරයේ. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී කියන අත්හැරීම කියන එක මාර ප්‍රබලව යටින් ක්‍රියාත්මක වෙනවා. කියන අපි තුල ලොකු නෙක්ඛම්මයක් තියෙනවා නම් නේද? අපි තුල ලොකු අත්හැරීමක් තියෙනවා නම් මාන්නේ වෙනකොට නිහතමානියක් අපි තුල වැඩ කරනවා නම් තියාට පුළුවන් වෙයි මේක අතාරින්. නැත්තම් ඔය කොහේ හරි එන ලස්සන තැනක අපි හිර වෙනවා. ඒක තුල අපි අල්ල ගන්නවා. ඒකන අතහැරීම මදිකම නිසා මේ ලස්සන ස්වභාවය තුළ, මේ සුබ ස්වභාවය තුළ, මේ ප්‍රණීත ස්වභාවය තුළ අපි නවතිනවා. ඒක හොඳයි කියා ගන්නවා, ඒක මම කියා ගන්නවා. අතහරින්න බැරි කම නිසා. ඒ නිසා අර චිත්තාලංකාරයේ පිණිස, චිත්ත පරික්ඛාරයේ පිණිස දානන්දේති කියන එක සුළුපටු නෑ. ඉතින් ඒතන තමයි ඇත්තටම එක ප්‍රධානම තැනක්. ඉතින් මම හිතනවා මම විස්තර ටිකක් කියෙව්වා. කාට හරි ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආර්දනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඔය කියපු தත්ත්වය කිසිම දෙයක් නැතිම தත්ත්වය සානාදී හඳුන්වා දීපු தත්ත්වය මේ මරණයේදී පණ යන මොහොතේදී
තිබුණොත් මොකද වෙන්නේ?
ඔව්.
ඒකනේ. ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. ඔක අපි කතා කළා මේ හිටියේ නැද්ද අඟහරුවාදා ධර්ම සාකච්ඡාවේදී? පරිසම්පාද දේශනාවලදී ඔය කතා කළා. ඒ කියන්නේ ඔව්, ඒ කියන්නේ දැන් අපේ විඥාණයට පිහිටන්න අවස්ථා තුනක් ගැන පෙන්වලා දෙනවා චේතනා සූත්‍රයේ. යංචේව යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණේතං හෝති විඥානස්ස තිතියා. ආරම්මණේ සති පතිත්ථා විඥානස්ස හෝති තං පතිත්ථිතේ විඥානේ ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති හෝති. සවිතර විස්තර කරනවා. ඒ කියන්නේ අපිට එක්කෝ චේතනා තියෙනවා. ඉතින් දැන් අපි චේතනා පහල කරගන්නවා කියලා මම අරක් කරනවා, මේක කරනවා, ඒ වගේ මේ අක් කරනවා, යම් ක්‍රියාවක් කරනවා. ඉතින් කෙනෙක් හැදිලා, පුජ්‍යලෙක් හැදිලා කතා කරනවා, කෙනෙක් හදාගෙන පුජ්‍යලෙක් හදාගෙන හිතනවා, චේතනාපූර්වක කල්පනා කරනවා. ඉතින් ඒ ඔක්කොම හොඳටම හොඳයි. ඒකට හරියට අර විඥාණයට හොඳට නිකන් මඟුල් ගෙදර වගේ තමයි. හොඳට කාලා බීලා ඉන්න පුළුවන්, හොඳට ගයක් තියෙනවා. තන්න යා විපස්සනාවක් වඩලා චේතනා නතර කරා කියලා ප්‍රබල දත්තක් මේ කතා කරන්නේ නේද? පුළුවන් තරම් සිතුවිලි පහල කරන එක, ප්‍රපංච කරන එක, මම කෙනෙක් වෙලා හදන එක සැහැණ අඩු කරා. හැබැයි ප්‍රකල්පනා තිබුණොත් සහ අනුසය තිබුණොත්, ප්‍රකල්පනා කියන්නේ දැන් අපි දැන් අර හිතලා මුකුත් කල්පනා කළා යමක් කරනව නෙමෙයි. හැබැයි හිතේ නිකන් තාම දුවනවා, නිකන් ලාව නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ කතාවක් දුවනවා. සිතුවිලි පහල වෙනවා. නිකන් අර තැරඳි තැරඳි තියෙනවා, නිකන් සිල්ලර සිතුවිලිටියක් තියෙනවා. හිත හිස් නැහැ. නතර වෙලා නැහැ. එහෙම ටිකක් තියෙනවා. ඒක ප්‍රමාණවත් විඤ්ඤාණයට බහැගත්. පතිත විඤ්ඤාණයක් ඇති වෙනවා. හිතන්න ඒකත් නැවතුවා කියලා. ඒ කියන්නේ සෑහෙන ගැඹුරක් නෙමේ කතා කරන්නේ නේද? හිත සෑහෙන සංස්කරණ අඩු කළා, විතරක අඩු කළා, ප්‍රපංච සමනය කළා, හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා. ප්‍රකල්පනා නැහැ. චේතනා නැහැ. දැන් ඔයක තමයි දැන් ඔය ආශ්‍රතුන් අහන්නේ. දැන් අපිට පුළුවන්ද චේතනාවක් නැති, ප්‍රකල්පනාවක් නැති, හිත සම්පූර්ණයෙන්ම හිස් වෙච්ච, හිත සම්පූර්ණයෙන්ම ශූන්‍ය වෙච්ච, නිදහස් වෙච්ච තත්වෙදී මැරුණොත් මොකද වෙන්නේ? ඉතින් එතන තමයි අන්තිම පොයින්ට් එක මදි හරස් වෙන්නේ. යංච අනුසේති. දැන් මේකත් නෑ. නෝචේව චේතේචි නෝච පකප්පේති යංච අනුසේති. ආරම්මන මේතං හෝති විඥානස රිතිය. ඒතර අනුසය තියෙනවා නම් ඒකත් ඇති කියනවා. විඥාණයට පිට ගන්න. ඒකයි අනුසය ප්‍රහාණය අත්‍යවශ්‍ය වෙනවා. ඒ එතනයි රහතන් වහන්සේ කෙනෙක්ගේ වඩනකම මතු වෙන්නේ. මොකද දැන් හිතන්න ඔය යම් තාක් දුරකට සබත භාවනාවකින් වුණත් චේතනා නවත්තන්න, ප්‍රකල්පනා නවත්තන්න පුළුවන්. අනුසය ප්‍රහාණයක් නැහැනේ නේද? අනුසය ප්‍රහාණයට විපස්සනා අත්‍යවශ්‍යයි. ඉතින් ඒකයි වැඩේ. ඒතර අනුසයත් ප්‍රහාණය වෙලා නම් විතරක් කන්න කියන්න පුළුවන්. එහෙම එයා යම් වෙලාවක මිය ගියොත්, පිරිනුවන් පෑවොත් අනුසයත් ප්‍රහාණලා තියෙද්දී එහෙනම් එයාට පුනරුත්පත්තියක්, පුනර්භවයක් තියෙන එකක් නැහැ. හැබැයි ඊට මෙහා කියන්නේ අර හිත හිස්සලා තිබුණා කියන එක ප්‍රමාණවත් නැහැ මිය ගිහිල්ලා නැවත නූපදී ඉන්න. දැනට ඉතිරිලා තියෙන අනුසය ප්‍රමාණයට සාපේක්ෂව ආට උපතක් ලැබෙවි. ඒක ඇත්තම ලස්සන්ට මේ කියන්නේ ඕකේ හොඳ මේ උදාහරණයක් වෙනවා. මේ දැන් ඔය අනාථපිණ්ඩික සිටුමා ඉන්නේ. අනාථපිණ්ඩික සිටුමා දැන් සෑහෙන්න මරණාසන්න වෙලා මේ ඉන්න වෙලාවක පණිවිඩයක් යවනවා එන්න කියලා සාරිපුත්තු සාන්නහසට. සාරිපුත්තු සාන්නහසේ ආනන්ද සාන්නහසත් එක්ක වඩින්නේ. වැඩලා දැන් අනේපිණ්ඩික සිටුමාගේ විස්තර අහනවා. අහුවම ඉතින් කියනවනේ විස්තර. ඉවසන්නම් බෑ, හරිය නිකන් අර මේ හරක් මරණ කෙත්තක් දාලා අදිනවා වගේ මගේ බඩ මේ රිදෙනවා නේද? මුළුව වේදනයි, අර මේ පුදුමාකාර වේදනාවක් ගැන කියන්නේ. සාරිපුත්තු සානන්දසේ කෙලින්ම කියන්නෙම හැම පැත්තෙම කියනවා විඥානය අපපතිත්‍ිත තත්වෙම තියන. හැම පැත්තෙම කියන්නේ ඒක. ස්කන්ධ පැත්තෙන් විස්තර කරලා තිනවා කොහෙවත් විඥානය පිටවන්න එපා. ඊළඟට රූප පැත්තෙන්, රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම එකකවත් හිත විඥානය පිහිටවන්න එපා. ඇහැ කන නාසය දිව කය මන කොහෙවත් විඥානය පිහිටවන්න එපා. ඔහොම කියන්නේ තනිකර මේ අපපතිත තත්ත්වය ගැනමයි කියන්නේ. ඒකමයි අවධාරණය කරන්නේ. දැන් මේක කියුවට පස්සේ මොකද කරන්නේ? අනිබිඩු සුද්ධවා අඬනවා. ආනන්සාන සිතනවා දැන් මෙයාට මේක කරගන්න බෑ. මෙයාට තාම නමන හරි ඇලීමක් තියෙනවා. ඒක තමයි මෙයා අඬන්නේ කියලා කියනවා. නෑ උපාසක තුමනි, ඕක එහෙම හිතන්න එපා. ඔයා කැමති දේ මතක් කරගන්න කියලා පොඩ්ඩක් එහෙම කියනවා. ඊට පස්සේ අනේබිඩු සතුමා කියනවා නැහත ස්වාමීනි, ඒක නෙමෙයි. මෙතරම් ගැඹුරු ධර්මයක් මම මෙතෙක් කාලයක් අහලා නැහැ. ඇයි මට මේක කලින් කිව්වේ නැත්තේ? ඇයි මට මේ ධර්මය කලින් දේශනා කළේ නැත්තේ? සිතවල සාරිපුත්තු සාන්නාසේ කියනවා මෙච්චර ගැඹුරු දෙයක් අපි සාමාන්‍යයෙන් සංඝ පිරිසට තමයි කතා කරන්නේ. මේ ගිහි ජීවිතයක් ගත කරන, සුදු ඇඳුම් අඳින, මේ කය සරසන මේ ගිහියන්ට අපි මෙච්චර දේවල් කියන්නේ නැහැ කියලා. විතර තමයි මේ අනිබිඩ සුසුමා කියන්නේ නැත්නම් ස්වාමීනි මේක අවබෝධ කරගන්න පුළුවන්, මේ தත්ත්වය උපදව ගන්න පුළුවන් ගිහි පින්වතුනුත් ඇති. ඒ නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ බඳු ධර්මයකුත් දේශනා කරන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ පැත්තක් සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි අර වගේ බණක් කිව්වනේ දැන්. අනිත් එක මෙයා සුළුපටු කෙනෙක් නෙමෙයිනේ, සෝතාපන්න තත්ත්වයේ කෙනෙක්නේ. ඒ කියන්නේ විමුක්තියක් සාක්ෂාත් කරගත්ත කෙනෙක්නේ, ආර්ය පුජ්‍යලෙක්නේ. දැන් ඊට පස්සේ මේ සිද්ධවීමෙන් පස්සේ යා මේ යනවා. මොකද වෙන්නේ? මේ ගියාට පස්සේ දැන් හිතන්න, දැන් ඔන්න සාරිපුත් සානාංශය කියපු අවවාදේ පිළිහිටලා කොහෙවත් හිත පිහිටෙුවේ නැහැ කියලා. ඒකට හැකියාව තියෙන්න ඕනේනේ නේද? හරි දක්ෂ තැනැත්තෙක්නේ, ප්‍රඥාවන්තයෙක්නේ. ඒක එහෙම මේ ගියේ. මොකද උනේ? දිව්‍ය ලෝකෙ ඉපදුනා. මොකද අර අනුසය තියෙනවානේ තාම සෝතාපන්න මට්ටමේ විතරයි හිටියේ. ඊට සාපේක්ෂව සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා මිත්‍ය සංයෝජන හතක් ඉතිරි නේද? ඒතර යම් අනුසය ප්‍රමාණයක් එතුමා සතුයි. එයාගේ තියෙනවා. ඊට සාපේක්ෂව ඊළඟ උත්පත්තියක් ලැබුවා. ඊළඟට අර අනේපන සත්තුමා වශයෙන් නෙමෙයි, මොකද අනේපන දිව්‍ය රාජයා වශයෙන් නේද? ඊළඟ දවසේ ඇවිල්ලා මේ බුදුරජාන් වහන්සේට කතා කරනවානේ. මේ දන් හිතං ජේතවනහ ලස්සන ගතාවක් එහෙම කියන්නේ නේද? ඔබ හංසේ මේ මුළු සංඝයා පිරිවරාගෙන මේ ජේතවනාරාමයේ වැඩ සිටිනවා දකින්න එක මට පුදුමාකාර සතුටක් කියලා එහෙම ඇවිල්ලා කියන්නේ නේද? ඉතින් ඒ වගේ එතකොට අර අවවාදයේ පිහිටියට තාම කෙලස් තියෙනවනේ. අනුසේ ප්‍රහාණය වෙලා නැහැ. එතකොට නැවතත් උපදස් සිද්ධ වෙනවා. හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. මට තියෙන ගැටලුව සංස දැන් සමත විදර්ශනාවට අනුග්‍රහ පිනිස දානමානේ කරන පින්කම් කරන පින්නතුන්හා අපේ ස්වාමීන් වහන්සේලාට සංස අර කරන භාවනා කටයුතු වලට බාධාවක් නොවන විදිහ මේකේ සමබරතාවය පවත්වාගෙන යාම කියන එක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. සමහර වෙලාවට අර පින්කම් ආදී කරන්න ගියාම අර කරන භාවනා කටයුතු එහෙම මගදී අඩපණ වීම ආදී ඒකට බාධා වීම වගේ වෙනවා. එතකොට අපි ලොකු සංසිත් කියන්නේ අර පින්කම් පොලකට යන්න සිදු වුණොත් එහෙම පුළුවන් තරම් සතිමත් වෙලා නිහිර වගේ ඉන්න කියලා. එතකොට සංස දැන් ඒක අපේ ස්වාමීන් වහන්සේලාටත් වැඩියෙන් බලපානවා. පින්කම් කටයුතු වලටම වැඩි වශයෙන් යෙදුනොත් භාවනාව මගහැරෙන ආකාරය ගැන ගොඩක් සාකච්ඡා වෙන දෙයක්. එතකොට අපේ ගිහිපින්තුන්ටත් ඒ සම්බන්ධ ස්වාමීන් වහන්සේ සැලකිලි මුතු යුතු කාරණයක් සංස විශේෂයෙන් භාවනා කරන යෝගීන්ට සංස ඒ සම්බන්ධ තමයි.
ඔය ඉතින් අනිවාර්යෙන් මතක් කරපෙන්න හොඳයි. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි මේ විපස්සනාව පිණිස සමතේ පිණිස ඒකේ උත්කෘෂ්ඨ මට්ටම ඇති කරගන්න මම පුළුවන් තරම් දන් දෙන්න ඕනේ කියලා විපස්සනාවේ සමතේ වඩන එක පැත්තකින් තියලා දන් දෙනවා කියන එකක් නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නේද? එතන දැන් විපස්සනාවට සමතේට අපි අනුග්‍රහ කළ යුතුයි. ඒ වැඩේ කරගෙන යද්දි මට යම් තැනක තේරුණා මට තාම මේක අත්හැර ගන්න බෑ. එතෙන්දී කමක් නැහැ පොඩ්ඩක් ගිහිල්ලා නේද? මක් හරියේ අත්හැරෙන මට්ටමේ පින්කමක් කරන එක. ඉතින්දී අදහස් නැහැ මේ අදහසක් වෙන්නේ නැහැ මේ පුදුමාකාර සද්ද පූජා පවත්වමින් අර ഘോഷා පවත්වමින් තමන්ගේ ඒ දියුණු කරගත්ත සතිය සමාධිය කිලුටු කරගෙන හානි කරගෙන පවත්වන පින්කම් කිරීමක් නෙමෙයි මෙතින් බලාපොරොත්තු. ඒ අපිට පින්කමක් කරන්න සද්ද දාන්න ඕනේ නැහැනේ. මේ අද තමයි මේ කාලේ තමයි සද්ද දාන්න. සද්ද පූජාමනේ දින දාසල තියෙන්නේ. දැන් හිතන්න දැන් ඒ කාලේ මේ හිතන්න දැන් කවුරු හරි බුදුරජාණන් වහන්සේ වේවා වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වේවා අන්‍ය තීර්ථකින්ගේ තැනකට එනකොට මොකද ඒගොල්ලෝ කියන්නේ? නිතන් දැන් පිණ්ඩපාතේ යන ගමන් ඔන්න දැන් අන්‍ය තීර්ථකින්ගේ රැස්වීම ශාලාවක් තියෙනවා. එතෙන්ට ඔන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. නැත්නම් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වඩිනවා. ඒතර අරගොල්ලෝ මොකද කියන්නේ ඒගොල්ලන්ගේ කට්ටියට? නිශ්ශබ්ද වෙන්න. නැත්නම් නිශ්ශබ්ද වෙන්න මෙන්න මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙතෙන්ට එනවා. අපි නිශ්ශබ්දයි කියලා දැනගත්තොත් උන්වහන්සේ වැඩිවි. ඔන්න නේද? ඒ කියන්නේ අපේ සම්ප්‍රදාය තුල මේ බෞද්ධ සම්ප්‍රදාය තුල මේ කයකොස්සන් ගැහිම නෙමෙයි ප්‍රතිපදා වෙලා තියෙන්නේ. නිශ්ශබ්දතාවය. සංසුම් බව. නේද? මේ ගැඹුරක් තියෙන එතන. නැතු මේ ලොකුවට සෝබනේට කෑක් ගහලා අතිංගපත්තු කරගෙන ഘോഷාව පවත්වගෙන ඒක එක තව පැත්තක් ජනප්‍රිය බුද්ධඝමක් තිය අද යන්නේ. නමුත් එතන නෙමෙයි මේ බුදුහාඳුන ඉඳලා තියෙන්නේ. එතන නෙමෙයි රහතන් වහන්සේලා ඉඳලා තියෙන්නේ. උන්වහන්සේලා ඉඳින්නේ මොහොම අර නිශ්ශබ්දතාවය තුළ. ඒ නිශ්ශබ්දතාවය තුළ ගැඹුරු බණක් කියනවා. නේද? දැන් හිතන්න පින්දපාත යන ස්වාමීන් වහන්සේනේ කතා කර කර බණ කී කියනවා නෙමෙයිනේ. ඒ නිශ්ශබ්දව වඩින ඒ ගමන තුළ නිහඬ බණක් ගැඹුරු බණක් කියවෙනවා. නේද? ඉගෙන මුළු සමාජයටම පුදුමාකාර අමුතු පණිවිඩයක් ගෙනියනවා උන්වහන්සේ. අන්න ඒ වගේ පැත්තක් මේ කතා කරන්නේ. එතකොට ඒ කාලේ පින්කමක් කළා තියෙන්නේ මේ හදවතට දැනෙන්න. ලොකුවට ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. ලොකුවට සද්ද ගෝසාව දාගෙන නෙමෙයි පින්කමක් කළා තියෙන්නේ. ඒ නිසා අද නිකන් ඕවා අර මේ Hindu සම්ප්‍රදායන් එහෙම එක එකතු වෙලා සෑහෙන නිකන් අර ඒවා ඔක්කොම මේ අමුතු උත්සව පැත්තකට හැරිලා තියෙන්නේ. ඒකයි ඔය ඥානාරාම සානස්සේ දාලා තියෙන්නේ. නේද? අර මොකද්ද මේ අපේ මේ කතිකාවත තුළ නේද අලංකාරය පිණිස කරන උත්සව පින්කම් ආදියට මෙහි සංඝ පිරිස මේ සහභාගී නොවිය යුතුයි කියලා කෙලින්ම ව්‍යවස්ථාය දාලා තියෙනවානේ. අලංකාරය පිණිස භික්ෂුන් දා භික්ෂුන් වහන්සේලා පේලියට දාලා සද්දේ දාලා බෙරක් ගහලා රසින්ද පත්තු කළා. හරි කැමතිනේ කට්ටිය. ඉතින් ඒකට තමයි තියන්නේ ඉතින්. ඉතින් එතකොට අපේ සතිය පවත්වා ගැනීම, අපේ දියුණු කරපු සමාධිය පවත්වා ගැනීම, අපේ විපස්සනා පවත්වා ගැනීම එතෙන්දී කතරම් දුරට කළ හැකිද කියන එක සෑහෙන ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ ඉබඳු පින්කමක් මේ සංවිධානය කරන්න කොයිතරම් කාලය යනවද? කොයිතරම් ධනයක් වැය වෙනවද? ඊට පස්සේ ඒක උනා යුරුනාන පස්සේ පිරිසුදු කරන්න කොච්චර කාලය වෙනවද? ඕවා කරන්න සංඝයාද? සංඝයාගේ කාලයක් විතර ඉතිරි වෙන්නේ නැහැ මේ බලම් බහුණාවක් කරා. ඒ නිසා ඒකයි දැන් ඇත්තටම දැන් නිස්සාරණවනේ ඒ කිසිම පින්කමක් ඕවා කරන්න නැතුව කඩන පින්කමක්වත් කරන්න නැතුව යෑම තුළ අපිට තියෙන පුදුමාකාර සහනයක්. ඒ ශාන්තිය ඇත්තටම මේ පිරිහෙලා ගන්න එපා ඉදිරි කාලයේදීවත්. ඒක රැක ගන්න. ඉතින් ලොකු ගෝසාව නෙමෙයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. තමන්ගේ ප්‍රතිපදාව දිගට කරගෙන යෑමයි වැදගත් වෙන්නේ. ඉතින් අර මේ චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස දානෙ උපයෝගී කරගත යුතුයි කියලා එතනින් අදහස් වෙන්නේ නැහැ අපි මේ බාන භාවනා කරන එක නවත්තලා දාලා දානෙ දීම. නේද? එතෙන්දී අපි සතු යමක් තියනවාද? මගේ හිත ගිය මම දැඩිව ඇලුම් කරන යමක් මගේ පරිපිරිකරක් වෙන්න පුළුවන් නේද? මට පුළුවන් දෙයක් අත්හැරලා දාන්න. නේද? එතන අමාරු. මට පුළුවන් නැත්නම් මම අත්හැරලා දාන්න. මම හදන ස්වභාවය. දැන් ඔතනනේ ගැඹුරුම අත්හැරීම පෙන්වන්නේ. දැන් ඔය මේ මොකද්ද ධාතු විභංග සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා චතුරාදිඨාන අයම් භික්ඛු පුරිසෝ. මම ගිය සතියේත් ඔක මතක් කළා. ඒ කියන්නේ අදිෂ්ඨාන හතරක් මත මේ භික්ෂුව මේ විපස්සනා කරන යෝගාචරය පිහිටාගත යුතුයි කියලා කියනවා. එකක් තමයි පඤ්ඤාදිඨාන. ප්‍රඥාව මත පිහිටා ගන්න. ඊට සත්‍යාදිඨාන සත්‍යය මත පිහිටා ගන්න. මේ නිවීම තත්වය තුළ පිහිටා ගන්න. ඊළඟට පෙන්වන්නේ තුන්වෙනි තමයි මට මතක් වෙන්නේ නැත්තේ. ඒක තමයි අවශ්‍ය කාරණේ. ඈ ඔව් උපදී අත්හැරීම කියන එක මේක ලස්සන නමක් වෙනවා. හරි චාගමනු බ්‍රෝහේය පඤ්ඤන් අප මජ්ජය සච්චමනු රක්ඛේය චාගමනු බ්‍රෝහේය සම්තිමේවසෝ සික්ඛේය. මේ චාගමනු බ්‍රෝහේය කියන්නේ මේ අත්හැරීම තුල වැඩෙන්න කියලා. ඉතින් මෙතනට හොඳම අදාළ කාරණාවක් ඒ කියන්නේ මේ අත්හැරීම් නැමැති ක්‍රියාවලිය තුල තමයි අපි වර්ධනය වෙන්න තියෙන්නේ. අපි මෙතෙක් කළ තියෙන අතහැරීම් වෙනුවට අපි අතහැරලත් හදන්නේ කෙනෙක්ව. දැන් මෙතන අර ඔය කියපු එකේ බලන්න නේද? අනිත්‍යය මාව දකීවි මගේ කීර්තිය වැඩි වේවි මම දන් දුන්නාම. එහෙමත් කෙනෙක් දන් දෙනවනේ නේද? මගේ කීර්තිය වැඩි කරගන්න මම දානපතියෙක් කියලා ප්‍රසිද්ධ වෙන්න දන් දෙනවා. ඉතින් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. එයා දුන්නා ආයේ ගැන සිතුවිල්ලක්වත් පහළ නොකර ඉන්න තමයි එයා වෑයම් කරන්නේ. නේද? දීපේ ගැන සිහි කරලා ඉතිර කරන එක පැත්තක්. ඒකත් අවශ්‍යයි. ඒ සමාධිත්‍ය එක ලෞකික පැත්ත. ඒක තියෙනවා. නමුත් විපස්සනාව ගැඹුරින් යන කෙනා බලන්නේ කුසලයක් කළා ඒ කුසලයේ තුලින් ආයි කෙනෙක් නොහදා ඉන්න පුළුවන්ද? ආශ්‍රවයන් නොවැඩෙන විදිහට මේ කුසලය කළා දාලා දාන්න පුළුවන්ද? අතහැරලා දාන්න පුළුවන්ද? කිසිවක් අපේක්ෂා නොකර දීලා දාන්න පුළුවන්ද? නේද? ආයි මම හදාගන්න නැතිව කාටවත් පෙනෙන්නේ නැතිව මට මේක දීලා දාන්න පුළුවන්. එහෙම නැතිනම් මම සද්ද දාලා කරන්න ගියොත් ඔක් කරන්න වෙන්නේ නැහනේ. නේද? එතෙන්දී කවුරුත් දන්නේවත් නැහැ මෙයා මේක කළා කියලාවත්. එච්චර මෙඹරක් පෙන්නන. එතකොට යාට කිසිම වමනාවක් නැහැ. ඒ දාණය තුලින් තමාව ගොඩනගා ගැනීමක්. පුජ්‍යල භාවයක් තනා ගැනීමක්. මමෙක් තනා ගැනීමක්. ප්‍රසිද්ධ වීමක් යාට අදාළම නැහැ. යා බලන්න මේක වෙනත් පැත්තක්. මේ තින් තස්සේව කෝපන පුබ්බේ අවිදස්සුනෝ උපදී හොಂತಿ සමත්තා සමාදින්න ත්‍යාස පහිනා හොಂತಿ උච්චින්න මූලා තාලා වත්තු කත අනභව කත ආයතින් අනුපාද ධම්මා තස්මා එවං සමන්නාගතෝ බික්කු ඉමිනා පරමේන චාගාදිඨානි සමන්නාගතෝ හෝති ඒසෝ හි බික්කු පරමෝ අරියෝ චාගෝ යදිදං සම්බූපති පටිනිස්සංගෝ. දැන් බුදුරජාන් වහන්සේ පරම වූ ශ්‍රේෂ්ඨ වූ ආර්ය වූ අතහැරීම කියලා පෙන්වන්නේ උපදී අතහැරීම සියලුම උපදීන අතහැර දැමීම. ඉගෙන අපිට කෙනෙක් හදාගන්න පුජ්‍යලයක් තනාගන්න මම ගොඩනගා ගන්න යම් උපදීන් ටිකක් අපි ප්‍රයෝගී කර ගන්නවාද ඒ ටික සියල්ල අත්හැරීම තමයි මේ ලෝකේ කරන්න තියෙන පරම ශ්‍රේෂ්ඨම අත්හැරීම. හදාගන්න කොහොමද නේද? අපි මේ බට් ටිකක් දන් දීලා වෑංජන ටිකක් දන් දීලා ඒකවිල අර ඒ යන ගැඹුරු තැනට පොඩි වග පෙන්වීමක් පොඩි උත්තේජනයක්. අර මේක කරගන්න බැරි කෙනාට මේක කතා කරලා වැඩක් නැහැ නේද? ඒ නිසා ඒ එහෙම මාර්ගයක් මේ පෙන්වන්නේ. අපිට බාහිර දේවල් දන් දෙනවා කියන එක පහසුයි. ඒකනේ ඔය සාමාන්‍ය දාන පාරමිතාවේ අවස්ථා තුනක් පෙන්වන්නේ නේද? දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා කියලා. ඉතින් ඒ වගේ අර මෙතෙන්දි පෙන්නන්නේ අර මම තනන පුජ්‍යල භාවයේ තනන ඒ උපදීන් ටික මට එතන එතන අතහරින්න පුළුවන්ද? හදාගෙන එනකොට මට ඒක වලක්වලා අතලා දාන්න පුළුවන්ද? එතන පරම ආර්ය ත්‍යාගයක් වශයෙන් පෙන්නන්නේ, අතහැරීමක් වශයෙන් පෙන්නන්නේ. ඉතින් ඒ වගේ පැත්තක් මේ කතා කරන්නේ. ඒ නිසා අපි මෙතනින් අදහස් වෙන්නේ නැහැ භාවනා කරන එක නවත්තලා ගිහිල්ලා බණ මේ මොකද්ද පින්කම් වලට සම්බන්ධ වීමක් නෙමෙයි මෙතන අදහස. දානෙ දෙන්න හැබැයි පුළුවන් ද අපිට ඒ තමා වැඩිම බැඳිලා ඉන්න දෙයක් අතහැරලා දාන්න. ඒ තුළ මමත්වයේ දුර වෙන විදිහට කටයුතු කරන්න. එහෙමනම් අන්න අපිට කියන්න පුළුවන් ඔය කියන චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්කාරය පිණිස එයා කටයුතු කරනවා කියලා. හොඳයි හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හරි.
අස්සයි නංස මේ chat එකේ ප්‍රශ්නයක් සහ දෙන්නෙක් ඉදිරිපත් වෙලා තිනවා.
හරි.
මම chat එකේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම් ඉස්සෙල්ලා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. චිවර පින්දපත සේනාසන ගිලානපත්ය ලෙස දාන හතරක් දක්වා ඇත. තවද ඊට වෙනස් ලෙස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හා ධර්ම ලෙස තවත් දාන හයක් ගැන සඳහන් වීමක් ඇත. ඒ ඇසුරෙන් තේරුම් ගැනීමේදී සතිමත් සක්මනක යම් පියවරකදී පයට දැනෙන ස්පර්ශය පිළිබඳ දැනීම ඊළඟ පියවරේදී දැනෙන ස්පර්ශයේ දැනුවත් භාවය නිසා අත්තරීමකට ලක්වන බවයි. ඒ අනුව පයේ දැනෙන ස්පර්ශය ගැන පියවරෙන් පියවර දැනුවත් වීම මගින් ස්පර්ශ වශයෙන් දානමය ක්‍රියාවක් සිදුවන බවයි. තවද යමක් නිසා යමක් අත්තරීමට හෝ නැතිවීම යන පටිච්ච සමුප්පාද ධර්මයද ඒ මගින් යම් මට්ටමකට
ඇහෙන්නේ නැතුව ගියා.
සොයනස යම් මට්ටමකට සිදුවන බවයි. තේරුම් ගැනීමේ අඩුපාඩු පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නමස්කාරය වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ.
ඔව් එතනදි ඉතින් දැන් අතනදී ඇලීමක් ඇති වුණා නම් ඒක අතහැරීම තමයි ඉතින් බලාපොරොත්තුව. අපි සක්මුණක වේවා පරයන්කේක වේවා කියන්නේ හිත අපිට දාන්න තියෙන්නේ බොහොම නීරස අරමුණකට සමානලාවට. මේ අරමුණේ තරම් රසයක් නැහැ. හිත ඒ තරම් ප්‍රිය කරන්නේ නැහැ. හැබැයි හිත ප්‍රිය කරන ඊට වඩා හොඳයි කියා ගන්න දේවල් තියෙනවා, අරමුණු තියෙනවා. ඒකයි ඉතින් මතක් කරේ අර දැන් සක්මනකදී අපිට සින්දුවක් ඇහෙනවා. සක්මන කර කර යන අතරේ අපිට පුළුවන් දේ සින්දුවට යන හිත ඒකට අබිරමණය වෙන්න නොදී ආයිගෙනලා සක්මනට දාන්න. මේ ස්පර්ශය ඉර්තියන්න. ඉතින් එතන තියෙන අතහැරීමක්. ඒතකොට ඒ කියන්නේ හිත කැමති දේනි මේ අතාරින්නේ. හිත කැමති මේ සින්දුවත් අහන්න. සක්මන අතහැරලා දාන්න නේද? ඒකේ ආස්වාදයක් ලබන්න තමයි හිත කැමති. මට පුළුවන් මේක අතහැරලා දාන්න. මේක අතහැරලා දාලා මේ නීරස අරමුණට මේ සක්මනේ දැනෙන තද ගතියට රළු ගතියට හිත ගන්න පුළුවන්ද? එතන ලේසි නෑ ඉතින්. ඉතින් පැත්තෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. නැතෝ ඒක ස්පර්ශයක් ගන්න යනකොට ඉතින් අතහැරීමක් තියෙන එක ඉතින් කොහොමද සිද්ධ වෙනවන්නේ? මොකද ඒ ස්පර්ශය ඇති වුණා ඒක නැති වුණා. කොහොමත් ඒක නැති වෙනවනේ. මම නැති කරන්න මම අතහරින්න දෙයක් නැහැ. හටගත් ස්පර්ශය නැති වෙනවා කියන එක ඒක ධර්මතාවක්. හොඳයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ජයන්ති කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්කේදී මම යම් විපස්සනා සමාධි ගත කළා. ඒ බව මන් දන්නේ අවදිමත්ව පසු වුණා. ඒත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් ගලා යනවා දැනුණා. තිබිච්ච සිතුවිලිත් නැතිලා තිබුණා. නමුත් අවදිමත්ව ඉන්න බව මන් දැනගෙන වගේ එහෙම හිටියා. එහෙම ඉන්න වෙලාවේදී ඒකෙන් ඒ තත්පෙන් පොඩක් ආපස්සට ආවා කියලා දැනීමක් තියෙන්නේ. ඒ පැහැද ඒත් ආවා කියලා දන්නේ ටිකක් පොඩි පැහැදිලි අවකාශයක් වගේ මට දිස්සුණා. ඒක දිහා මට බලන්න ඕන කියලා මැදට බැහැලා ඒක දිහා බැලීමට බලන්න කියලා අදහසක් ආවා. නමුත් ඒත් එක්ක මට තේරුණා මම මේකට බැලුවොත් මාව ඒකට ඇදිලා යයි කියන දැනීමක් මට ආව නිසා මට බියක් උපදුනා. ඒත් එක්කම අර තිබ්ච සමාධි තත්ත්වය වෙනස් වෙලා ගියා කියලා ස්වාමීන් වහන්සේට දන්වන්න කැමති උපදේශක් බලාපොරොත්තු වෙයි. තෙරුවන්
සරණයි. නැහැ අපි හොඳ විපස්සනා භාවනාවක නම් හිටියේ, විපස්සනා සමාධියක නම් හිටියේ, ඒකෙන් අපි එළියට ආවත් කියන පේන දෙයක් ඔස්සේ හිත යන එකක් නැහැ. මොකද හිත කියන්නේ දැන් අපි දැන් හිතන්න දැන් බාහිය ස්වාමීන් වහන්සේට බුදුහාඳුරු දෙන උපමා මේ අවවාදය. මේක මේ සමාධිය ගඳන් කරන වැඩක් නෙමෙයිනේ. දිත්තේ දිට්ට මත්තන් කියනකොට සුතේ සුත මත්තන් කියනකොට මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියනකොට මේ පරයන්කේ ගොතාගෙන කරන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කතා කරන තනිකරේ ප්‍රායෝගික ජීවිතේ. ප්‍රායෝගික ජීවිතේ යාට හික්මෙන්න කියනවා. දැක්කහම දැක්ක මතින් නතර වෙන්න. ඇහුණාම ඇහුණ මතින් අතර වෙන්න, නාසයට දිවට කයට දැනුණාම ඒ මතින් අතර වෙන්න, සිතට අදහසක් කරමුණක් ආවම ඒ මතින් අතර වෙන්න. ඉතින් ඒ කියන්නේ එයා තුළ මේ ඉපදිලා තියෙන නුවණ ඒ අතහබුත ඥාන දර්ශනයෙන් තමයි එයාට මේ රැකවරණය ලැබලා දෙන්නේ. පේන දේවල් ඔස්සේ ඇහෙන දේවල් ඔස්සේ හිත නොයා හිත ඉන්නවා එයාගේ පාඩුවේ හුදෙකලාව මේ ලැබිච්ච ප්‍රඥාවෙන් ලැබිච්ච අනුග්‍රහය නිසා. ඒ නිසා අපි ඒකේ උත්‍ෘෂ්ඨ මට්ටමක් තමයි විපස්සනා සමාධියක් කියන්නේ. විපස්සනා සමාධියකදී ආයිත් ඒ කියන්නේ ඇස් දෙක අපි ඉතින් පියාගත්තා කියලා. ඇස් දෙක පියාගත් නිසා අපිට රූප ලෝකේ දැන් අවශ්‍යම නැහැ. සද්ද ලෝකෙට කොහොමත් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ අර බොහොම ප්‍රබලව අත්හැරීම මතම ශුන්්‍යතාවයක් මතම හිත පිහිටි මට්ටමක් අරමුණක් රහිතවම ඉන්න පුළුවන් අඛණ්ඩව ඉන්න පුළුවන් මට්ටමක් සුපිරිසුදුව ඉන්න පුළුවන් මට්ටමක් තමයි සමාධියක් කියන්නේ. විපස්සනා සමාධියක් කියන්නේ. ඉතින් එහෙම ඒ මට්ටමක හිටපු කෙනෙක් ඊට පස්සේ සමාධියෙන් ඉවත් වෙලා ඇස් දෙක ඇරියාම හිත වෙන පේන අරමුණක් ඔස්සේ යාවිය කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද යන එකක් නැහැ. ඒ කියන්නේ හරි අපි නිවැරදිව නම් කටයුතු කරලා තියෙන්නේ. පෙනේවි හැබැයි අරමුණට හිත ඒ සම්පූර්ණ මුලා වීමක් ඒ තුල ගැලීමක් ඒ ගැන සිතුවිලි පහළ කිරීමක් වෙන එකක් නැහැ. ඒ කියන්නේ නොපෙනෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඇස් දෙක ඇරියාම පේන්න ගනීවි. හැබැයි හිත හොදකලාවම ඉඳීවි. හිතට උමනාවක් නැහැ පේන දේ ඔස්සේ යන්න.
නැහැ ස්වාමීන් වහන්සේ, ඇස් ඇරලා නෙවෙයි තාම පරයන්කේ ඉන්න වෙලාවේ. ඒ දකින්න අවකාශය කොහෙන්ද මන්දා මට එහෙම සිතුවිල්ලක් ආවා.
ඒ අර මම බලන්න
ඕත් එහෙම මාව එකට ඇදගෙන ඉන්න අදහසක් ආවා.
අහහහ නැහැ උතෙන්දී ඇත්තටම අරමුණක් අරමුණු නැති පැත්තක් අපි කතා කරන්නේ මේ විපස්සනා සමාධියකදී. ඔය මට්ටමේ සමාධියකදී يعني මීට අරමුණු සහිත සමාධිය තියෙන විපස්සනාවේ. නමුත් මේ කතා කරන්නේ ඉතින් අරමුණු රහිත මට්ටමක්. ඉතින් එතෙන්දී සැහැල්ලුවම තමයි උතන බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. සමබර වීමක්. ඊටාම සියුම්ව සමබර කිරීමක්. يعني අපේ හිතේ ඕන්ට වඩා සමාධියකට ගියොත් එතනත් තියෙන සමාධිය පැත්තට හිත හිරවීමක්. දැන් උතන සියුම් තනක් ඇත්තරම මේ ඔය මජ්ක්‍ධිමනිකාය උද්දේශ විභංග සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. අජ්ජත්තං සම්තිතා හෝති කියලා. ඇතුළත හිර වෙලා නේ, ඇතුළත ස්ටක් වෙලා. يعني එතන සමාධිගත වෙලා සමාධිය බවට පත් වෙලා හිත. ඉතින් එතනදී වැරදි. يعني විපස්සනාට පටහැනි. විපස්සනා සමාධියේ නැහැ. ඒ කියන්නේ කිසිම තත්වයක් ආරෝපණය වීමක්, තත්වගත වීමක් හිතේ වෙන්න බෑ. නිරුද්ධ විපස්සනා සමාධියකදී. එතන තියෙනවා නිකන් හරීම සරල සහැල්ලු සෞම්‍ය මේ තත්වගත නොවෙච්ච තත්ත්වයක් තමයි අපි මේ කතා කරන්නේ. එතෙන්දී ඒකයි අපි දැන් හිතන්න අපි දැන් පර්යංකෙම ඉන්නවා. විපස්සනා යෝගාවචරයෙක්. එයා ඉන්නකොට මුලදී හිටියා බොහොම සහැල්ලුවෙන් සරලව අරමුණක් ඇත්තේ නැහැ. හිත මෙත නිකන් සියුම් සිතේ සංඥා මොකක්වත් නැහැ. දැඩි වේදනාවක් ඒ කියන්නේ සැප වේවා දුක් වේවා එහෙමත් ඇත්තේ නැහැ. සහැල්ලුවෙන් හිටියා. හැබැයි අපි ඉන්න ටික කියලා ගැඹුරකට ගියා. ගැඹුරේ දැන් නිකන් හිත හිර වෙලා. ඒ හිර වෙච්ච ගතිය තමන්ට දැනෙනවා නම්, බර වෙච්ච ගතියක් හිතට දැනෙනවා නම්, ඒ කියන්නේ අපේ බැලන්ස් එක ගිලිහුණා. එතකොට අපි සමාධි ගත වුණා. ඒ සමාධිය තුළ හිර වුණා. ඉතින් එතකොට ඒක නිවැරදි නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් නම් අර සහැල්ලුතාවයේ තුලම ඉන්න කොහෙවත් හිර නොවෙච්ච මනස පවත්වන්න. එහෙමනම් ඔන්න අපිට කියන්න පුළුවන් මෙයා ඒ නිෂ්කලංක தත්ත්වයේ තුලමයි හිටියේ කියලා. මොකද දැන් ඔය සමතේට ප්‍රතිවිරුද්ධ පැත්තම මේ කතා කරන්නේ. සමත සමාධියේ තුල එහෙම නෙමෙයි. අපි සමාධියට යන්න කැමති. සමාධියට යන්න එක තමයි අපේක්ෂා කරන්නේ. සමාධි සෝය තමයි අපේක්ෂා කරන්නේ. මෙතෙන්ද විපස්සනාවේදී තියෙන්නේ එහෙම සමාධි සෝයයකට වඩා එයා අතහැරීමයි අපේක්ෂා කරන්නේ. පුජ්ජල අර අතම්මේතාවය කියලා කිව්වේ ඒකයි. කෙනෙක් බවට පත් නොවි සිටීමක්. දෙයක් බවට පත් නොවි සිටීමක් තමයි අපේක්ෂාව.
ස්වාමීන් වහන්ස එහෙම තමයි. ස්වාමීන් වහන්ස පර්යංකේ ඉන්නකොට එහෙම සැහැල්ලුවෙන් ඉඳලා පැයකට වැඩි ඉන්නේ නැහැ ස්වාමීන් වහන්ස, විනාඩි 50කදී විතර වගේ තමයි. එහෙම සිතුවිලිත් ඇවිල්ලා ඒවා අපි දැකලා ඒවා එහෙමම අතහැරිලා ගිහිල්ලා සිතුවිලිත් නැතර වෙච්ච වෙලාවකට තමයි මේ මගේ මේ අත්දැක.
හොඳයි, ඒ தත්ත්වය තුළ ඉන්න
ඒක
තමයි. හොඳයි, හැබැයි ඒ සිතුවිලිත් සිතුවිලිත් නතර වෙලා චේතනා නතර වෙලා හිත සැහැල් වෙලා ඉන්නකොට
අවකාශයක් දකින්නේ.
අය කියන්නේ ඇහුන්නේ
අවකාශයක්වත් මුකුත් දකින්න නැතුව තමයි එහෙම එහෙම ඒ தත්ත්වය පවත්වාගෙන තමයි හිටියේ. ඔය අතරේ මොකක් හරි එළිය සද්දයක් ඒක මට හරියටම කියන්නේ නැහැ. ඒ කිසිම දෙයක් ගැලෙන්නේ නැතුව තමයි හිටියේ. එහෙම ඉද්දි එකෙන් ඒ තත්ත්වෙන් ආපහු ආපු මාර්ගය තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ අර අඩුනේ එහෙම අවකාශයක් දැකපුවාම ඒ අවකාශය දිහා බලන්න අදහසාව ඊට පස්සේ
ඒක ආයි නිමිති ඇවිල්ලා තියෙනවා. දැන් අපි නිමිති නොගෙන හිටියා.
නිමිති ආවා.
අන්න හරි. නිමිති නොගෙන හිටියා. දැන් හැබැයි සරල නිමිති නැවත හිත ගන්න පටන් ගත්තා. කමක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපේ හිතට එක පාටම මේ නිමිති නොගෙනම ඉන්න හැකියාව නැති වෙයි. යාට යම්පමණක හොඳ අවබෝධයක් විපස්සනා නුවණක් අවදි වෙච්ච වෙලාවක යා නිමිති නොගෙනම ඉන්නවා. හැබැයි අර නුවණ දුර්වල වුණාට පස්සේ ආයෙත් යා නිමිති ගන්න පටන් ගන්නවා. කමක් නැහැ. ඉතින් ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්න.
හොඳයි
ස්වාමීන්
වහන්සේ. මගේ ප්‍රශ්නයක් නෙවෙයි, හැබැයි අද ස්වාමිනාසගේ සාකච්ඡා ස්වාමිනාසගේ සාකච්ඡාවේදී මට තේරිච්ච දෙයක් අහපු නැති විදියට දානය ගැන විවරණය කරන ඒක හුඟක්ම අලංකාර විදියට ඒක කරපු දෙයක්. මොකද ඒ දානය සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ ගිහියෝ හැටියට පොඩි කාලේ ඉඳලා දානයක් දෙන්නේ තෘෂ්ණාව නැති කරගන්නවට වඩා වෙන දේවල් බලාපොරොත්තු වෙන. ඊට පස්සේ කාලයක් යෑමේදී අපිට කියනවා මේක තෘෂ්ණාව නැති වෙන්න. හැබැයි අද ස්වාමීන් වහන්සේගේ ඒ සාකච්ඡාවේදී හරි ලස්සන දේවල් විවරණය වුණා. ඒක ඇවිල්ලා අපේ සිතට එන සිතුවිල්ලක් කොහොමද ආයසරයක් ගෙනහල්ලා නැවතත් සක්මනේම එහෙම නැත්තම් අර කිසිම ආසාවක් නැති හුස්මෙම ඒකත් ඇවිල්ලා අර තියෙන ආසාවට තියෙන දේනුත් නිදහස් වෙන්න කියන එකම තමයි අපේ ඒ දානයකට ප්‍රයෝජන වෙන්නේ කියන එක. ඉතින් මං හිතනවා ඒක අපිට වැඩි දියුණු කරගෙන යන්න ලැබේවායි කියලා. ඉතින් මට හිතුණා මේක මම අහපු නැති දෙයක් මීට ඉස්සර. හැබැයි ස්වාමීන් වහන්සේ ඒක හරි ලස්සනට විදා දැක්ව ඒකට ගැන කියන්න විතරයි මට උවමනා වුනේ. තුරුණන් සරණයි.
හොඳයි හොඳයි. ඉතින් වෙන විශේෂ කාරණයක් නැහැ. ඉතින් අද අපි 9 විතරකම් කාලය ගත කරලා තිනවා. ඉතින් එහෙනම් අද සාකච්ඡා වෙන ප්‍රශ්න නැති නිසා අපි මෙතකින් සමාප්ත කරමු. එමනම් මම උත්තරාන්ද අකවද ඉන්නේ අපේ ප්‍රේමාලෝක සානංශට ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනාව කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනේ සංඝී සූත්‍රයේ ඇසුරෙන් දාන ගැන සාකච්ඡා කරා. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතෙත් මම දැනගෙන හිටියේ නෑ මේ භාවනාවට මේ දානය කොච්චර උපකාර වෙනවද කියලා. අපි දානයක් දීලා නිවන් පිණිස උපසේ වේවායි කියලා ප්‍රාර්ථනා කරා. මේස භාවනාව සම්බන්ධ වෙන්න කොහොමද කියලා අද තව මම දැනගත්තේ. මම නැත්තම් මම ගොඩක් ඉගෙන ගන්න මම දැනුවත් නෑ. අපි ගිහි කාර්යත් කරපු පින්කම් අපි මතු බලාපොරොත්තු තියාගෙන තමයි දීලා තියෙන ලෝභෙක් ගමින් දීලා ඉගෙන ගන්න පට හිතෙන්නේ. කියන්නේ මේ නිවන් පිණිස කිව්වට මතු බලාගෙන දීලා තියෙන ඔක්කොම. මට ඉගෙන ගන්න බැරි වුණා. සයින්වා ඉගෙන ගන්නත් නැහැ. මට ඉගෙන ගන්න බැරි නිසා මම ඊගිටම මං කොටස පරිත්‍යාග කළා. මේ රජයට ඒක මුදෝරියක් කරලා ගමියත පරිත්‍යාග කරලා මට මතු උපදින උදාත්ම හොඳට ඉගෙන ගන්න ලැබෙයිවා කියලා. ඉතින් ඒකත් ලෝභයෙන් මම කරලා තියෙන්නේ. දැනගෙන කරපු පින්කමක් නෙවෙයි කියලා හිතනවා. දැන් මේ දාන ගැන අහනකොට ඒ නිසා අද හොඳ අත්දැකීමක් ලැබුවා. ඒකමයි ජීවිතේට ගොඩාක් වැදගත්. ඒ නිසා අපි මේ සෑම දිනකට මේ කරගත්තේ කුසලේ තම තමන්ට නිවන් පිණිස මේ හේතු වේවා කියලා අපි අධිෂ්ඨාන කරගෙන දෙවියන් තහ ඥාතින්ට පින් දීලා පින් අනුමෝදන් කරනවා.